නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒවමේව කෝ ඒකාදසයි ධම්මේයි සමන්නාගතෝ භික්ඛු අබබ්බෝ ඉමස්මින් ධම්ම විනයේ විරුල්ලං විරුද් බුද්ධින් විරුල්ලං වේපුල්ලං ආපජ්ජිතුං කතමේ ඒකාදස ඉද බික්ක වේ භික්ඛු න රූපඤ්ඤෝ හෝති න ලක්ඛන කුසලෝ හෝති න අසායිතං සායිතෝ හෝති න වන්නං පටිච්ඡා දේති න ධූමං කත්තා හෝති න තිත්තං ජානාති න පීවං පීතං ජානාති න ගෝචරං න ගෝචර කුසලෝ හෝති අනවශේෂා දෝහි ච හෝති යේ තේ භික්ඛු තේරා රත්තඤ්ඤෝ චිර පබ්බජිතා සංඝ පිටරෝ සංඝ පරිනායකා තේ න අතිරේක පූජාය පූජේති තී ගෞරවනීය මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකට මුළු දීලා ගත කරන දෙවැනි දවසේ අපි මේ වගේ භාවනා වැඩ මුළුවක් ඉන්නකොට හැමදාම දවසේ වෙලාවක් වෙන් කරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් මේ වැඩ මුළුවකදී අපි කරන්නේ ධර්ම දේශනාවල් සියල්ලම දේශනා මාලාවක් විදිහට දේශනාවලියක් විදිහට එකින් එකට එකින්ට යාදෙන ආකාරයෙන් තමයි පවත්වන්නේ. ඒකට අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයක් ඉදිරින් තියාගෙන එකම වහලයක්කට එකම පිරිසක් නැවත නැවත හමු වෙන නිසා මේ මාතෘකාව දිගේ දවසින් දවස ගැඹුරකට අතුලාන්තයකට බැස ගැනීමයි කරන්නේ. ඉතින් මේ වැඩමුළුව සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලදුව, පසුව සංගීතකාරක ස්වාමින් වහන්සේලා විසින් ගෝපාලක සූත්‍රයයි නම් කරන ලද වටිනා සූත්‍රයක්. මේ සූත්‍රයේ පොත්පත් බලන අයගේ දැනගැනීම සඳහා මතක් කරනවා නම් සර්වඥ භාසිතයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ එකාදසක නිපාතේ 11 කාරණා දක්වන පොතේ සටහන් වෙලා තියෙනවා. මේ සූත්‍රයේදී සර්වඥන් වහන්සේ එවකට ඉන්දියාවේ පැවතිච්ච සම්මා ආජීවයට ගැන්න වෘත්තියක් විදිහට තියෙන ගවයන් රැක බලා ගැනීම ගොපල් වෘත්තිය ආදර්ශයට අරගෙන, එහෙම නැත්නම් ඒක නිදර්ශනයකට අරගෙන යම් කිසි ගොපල්ලෙක් යම් යම් මේ කියනා වූ කාරණාවලින් දුර්වල නම් ඒ ගොපල්ලාගේ ඒ ගෝරැල ගවරැල පිරියන ආකාරයක් විශ්ල කරලා දීලා ඒක ඉතින් සාමාන්‍ය බුද්ධිය ඒ ආකාර වගේම භාවනාවක් වඩන්න නැත්නම් මේ ශාසනයෙහි ධර්මස්කන්ධය ආරස්සා කරන්නා වූ කෙනා අපි සාමාන්‍ය වචනින් කියනවා නම් යෝගාවචරයා අර වාගේම කාරණා 11කින් දුර්වල නම් හිල්දයි අහිදල් කූඩකට වතුර පුරවන්න වගේ කවදාකවත් එකතුවක් දියුණුවක් බුද්ධින් විරූල්ලින් වේ පුල්ලං කියන විදිහට වෘද්ධි භාවයට විපුල භාවයට පත් වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒගෝපාලකයාගේ තියෙන දුර්වලකම් ඒ වාගේම යෝගාවචරයාගේ තියෙන දුර්වලකම් අපි ශක්ති ප්‍රමාණය විස්තර කරගන්න බලන්නේ හරියට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කෙනෙක් ඒ තමන්ගේ කණ්ණාඩියෙන් පේන ප්‍රතිබිම්බයේ තමන් එළියට පහළට යන්න ඉස්සෙල්ලා මොනවාරි අඩුපාඩු තියෙනවද කියලා බලලා සකස් කරගන්නවාට ඒකට කණ්ණාඩියෙන් බලන වැඩේට අපි කියනවා පිළිබිබුව බලනවා කියලා. සාසනයකට කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන එක. මේ ප්‍රත්‍යවේක්ෂාව ඉතාමත්ම වටිනා කෘත්‍යයක්. ඒකේ තියෙන වටිනාකම තමයි හොඳටම දිනුනාට පස්සේ දෙවැන්නේ අවශ්‍ය කරන්නේ. තමන්ටම තමන්ගේ දේවල් වටහා ගන්න පුළුවන් වෙනවා. නමුත් මුලදී අපිට කණ්ණාඩියක් ඕන වෙනවා. මුලදී අපිට අර ආදාසයක් අවශ්‍ය වෙනවා. ඉතින් අද අපි ඉන්නේ සර්වඥ සාසනේ අවුරුදු 2600ක් පැනපු යුගයක. දැන් සර්වඥාංශ වැඩ ඉන්න කාලේ මේ සියලු දෙනාටම ආදාසයක් වශයෙන් තමයි සර්වඥාංශ වැඩ කළේ. ඒක මිනිස්යන් විතරක් නෙවෙයි දිව්‍යයන් සහිත බ්‍රහ්මයන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත රජුන් සහිත මිනිසුන් සහිත සියලු ලෝකයටම සර්වඥාංශේ ආදාසයක් බවට පත් වුණා. ඉතින් සර්වඥාංශගේ පිරිනුවම් පෑමෙන් පස්සේ මහ විශාල පාඩුවක් සිදු වුණේ අන්නේ කියන චක්ෂුෂයේ ඇහැ නැතුව ගියා. ඒ නිසා අපි දැන් අසරණයි එක පැත්තකින් අනාතයි. නමුත් මේ අසරණකම අනාථ බව නැති කරන්න තනා වඩා ගන්න තියෙන එකම ක්‍රමය තමයි අපි එකිනෙකනාට ආදර්ශයක් වෙන එකයි ආදාසයක් වෙන එකයි. අපි ඒ නිසා සාමූහික භාවනාවල යෙදෙමින් එකිනෙකනා අපි එකිනෙකනාට ආදාසයක් කණ්ණාඩියක් කරගෙන හැම කෙනෙකුටම පවරලා අනේ මයි ළඟ මේ විදිහේ අඩුපාඩුවක් තියෙනවනම් මම මට කියලා දෙන්න මට ඒක සකස් කරගන්න ඕන නිසා මෙහෙම කරන්න කියලා හරියට ගානක් ගෙවලා පොලිමේ ඉඳලා විශේෂඥ වෛද්‍යවරේ කල්ලලා අනේ මගේ ලෙඩේ මට කියලා දෙන්න කියනවා වගේ ඒ අපි මේ කරන්න හදාන්නේ. ඉතින් කන්නාඩියකින් අපි දකින්නේ පිටපැත්තේ ඕපේ එන පිටපොත්තේ මේ විදර්ශනාවෙන් කරන්නේ ඇතුල් පැත්ත බලන එකයි. ඇතුල බලලා අපේ තියෙන අඩුපාඩු කන් ටික බලා ගන්න එකයි. ඒ නිසා මේ කරුණු 11 අපිට මේ රූපලාවන්‍ය ගැන දන්න කෙනෙක් එයාට ගැළපෙන ආයතමක් කරනකොට එහි දැනගත යුතු කරුණු ටික වගේ ලයිස්ට්ුවක් පෙන්වනවා. ඉතින් පළවෙනියෙන්ම අපි ඊයේ සාකච්ඡා කළේ මේ රූපඤ්ඤු කියන එක. ඒක ගොපල්ලට සම්බන්ධ කරලා ඒ හා සම්බන්ධ සරුවචනාංශී දේශනා කරපු යෝගාවචරය හා සම්බන්ධ පාලි කොටසයි මම ඉදිරිපත් කළේ. දෙකෙන්ම කියවෙන්නේ එකම සාරේ. ගොපල්ලටත් තියෙනවා න රූපඤ්ඤු හෝති, යෝගාවචරයටත් තියෙනවා න රූපඤ්ඤු හෝති කියලා. ඒකෙන් අදහස් කරන්නේ භාවනා කරනකොට ප්‍රථමයෙන්ම රූප කර්මස්ථානයකට කාය අනුපස්සනාවකට කායගත සත්‍යයකට හිතියොදු යෝගාවචරයා තමන් භාවනා කරලා හිත යාදෙනකොට බලන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඉතින් කොච්චර කල් භාවනා කරත් හරියට මැණික් අඳුන නැති මිනිස්සයා මැණික් කරන්න හදනවා වගේ. ඒ මිනිස්සයා සාමාන්‍ය වෙලිකට ගන්නට මැණිකත් විසි කරන්න පටන් අරගත්තොත් කවම කවදාකවත් ඒකෙන් ඒ ව්‍යාපාරයේ දිනුවට යපත් වෙන්න බෑ. ඒ වගේම හරක් බලන ගොපල්ලා තමන්ගේ හරක් හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. මෙච්චරක් මගේ ගවපට්ටියේ මේ જાති මේ සත්තු ඉන්නවා කියලා පිරිමි සත්තු මෙච්චරයි, ගෑනු සත්තු මෙච්චරයි, වදපු දෙන්නු මෙච්චරයි, නෑඹියෝ මෙච්චරයි, නාඹ මෙච්චරයි, මහා ගොන්නු මෙච්චරයි, පැටවු මෙච්චරයි කියලා ගාන හරියට දැනගන්න ඕනේ. අන්න ඒ වගේ යෝගාවචරයා පරියංකෙට ගිහිල්ලා වාඩි වෙලා තමන්ගේ හිත ස්වභාවයෙන් යන්නේ නොන රූප කොටාසටද නැත්නම් කායගත සතියේ කොයි කොටාසටද යන්නේ කියලා, ඒක ආස්වාස ප්‍රසවාසයේද එහෙම නැත්නම් බිම්බීම හැකිලීමද, එහෙම නැත්නම් දෙතිස් කොටාස වශයෙන් සමහර ලාවට කායගත සතිය වඩනවා, එහෙම නැත්නම් සක්මන් කිරීමක් වශයෙන් ගතීටි තේනි සින්නේ කියන විදිහට යනකොට එනකොට කනකොට බොනකොට බලනවා, එහෙම නැත්නම් අනුකුඩා සම්පජඤ්ඤ කෘත්‍යයන් බලනකොට, ඉදිරිය බලනකොට, පැත්ත බලනකොට, අත නමනකොට, අත දිගාරිනකොට, මේ සෑම දෙයකම මේක රූපාකාරයක්, මේ දොඹකරයක් වැඩ කරනවා, එහෙම නැත්නම් බ්ලීවර් යන්ත්‍රයක් වැඩ කරනවා වගේ තමන් දිහා බලන්ට පුරුදු කළොත් ඒ කරන හැම කෘත්‍යයකදීම යෝගාවචරය දැනගන්න ඕනේ මට හිත කීකරුණා, හිත සතිමත් නම්, හිත සමාධිමත් නම් මේ චල් වෙලා තියෙනවා නම් මේ වෙලාවේ මගේ අවධානය කොතැනද යොමු විය යුත්තේ කියන එක අන්දමන්ද නම් අන්‍ය විහිත නම් ඉති යෝගාවචරය බොහෝ විට ලැබිච්ච විවේකයේ ලැබිච්ච පරිසරයේ ලැබිච්ච අවස්ථාවේ ඒ අර මැණික විසිකරන නැත්නම් අන්ධයාගේ පයට හැප්පිච්ච මැණික වගේ ප්‍රයෝජන ගන්න දන්න තියෙනවා. එතකොට රූපඤ්ඤු කියන්නේ රූප භාවනා රූප ධර්ම පිළිබඳව ආબોධය දැති කෙනාට ඉංගියක් කියවෙනවා අරූප ධර්ම ගැන කුමන කතාවද කියලා. හාල් මල්ලට යකඩ මල්ලට ගුල්ල ගැවුවනම් හාල් මල්ල නොබල විසිකර කියලා කතාවක් තියෙනවා. ඒ වගේ ඒ රූප ධර්ම පිළිබඳව හොඳට ප්‍රමාණාත්මක දැනීමකුත් ඇතුව මතුවෙන අවස්ථාවේදී ආශ්වාසයේදී මට සීතල උණුසුම් ගතිය මෙහෙමයි වැටෙන්නේ, ප්‍රශ්වාසයේදී මෙහෙමයි වැටෙන්නේ, ඒකේ හැපීම මෙහෙමයි, දිග බව මෙහෙමයි, කැටි බව මෙහෙමයි කියලා ආශ්වාස ප්‍රශ්වාස දෙක මේ රූප ධර්මයට සාපේක්ෂව දැකලා කියන්න පුළුවන් නම් ඉතින් භාවනා 50% විතර හරියි. සක්මන් කරනකොටත් මේ වම් පාය මත තියෙනකොට මට මෙහෙමයි වැටෙන්නේ දකුණු පාය තියෙනකොට මෙහෙමයි වැටෙන්නේ කියලා තමන තමන පියවරක් පාස පතුලට දැනෙන මේ උරෝසුසියුම් ගති ඉබේ කර දෙන හෝ ආයාස කරන ගති බර ගති හැලු ගති සිසිල උණුසුම මේ සියල්ලගේම මේ දැක්වෙන රූප ධර්ම හොඳට සවිස්තර විද්‍යානුකූල පරිශ්‍රණයක හම්බලා ලියන විද්‍යානුකූල පරිශ්‍රණ නිබන්ධනයක් වාගේ කියන්න පුළුවන් නම් ඒකට කියනවා රූපඤ්ඤුකය. යෝගේ මෙදිනදා ජීවිතය ගත කරනකොටත් අපේ අතුල්පතුල් වල හෝ කරන වැඩේදී එන ඒ ස්පර්ශාණුව හැපිමාණුව විස්තර කරන්න පුළුවන් නම් ඒකට කියනවා රූපඤ්ඤුකය. දේශනාදී මතක් කරා වගේ දාන ගන්න හැම වෙලාවකම ඇඳුමක් පළඳුමක් අඳින හැම වෙලාවකම ගේකට ගොඩ වෙන ගෘහ භාණ්ඩයක් පරිහරණය කරන හැම වෙලාවකම බේතක් පිරිකරක් පාවිච්චි කරන හැම වෙලාවකම ඒකටත් එක්ක ගැටෙන හැම චිත්තක්ෂණයකම ප්‍රතිවීක්ෂාව වෙනවනම් ප්‍රතිවීක්ෂාව කියන එක අපි මතක් කරුවේ කණ්ණාඩියෙන් බැලිලා වෙනවනම් ඉතින් ඒ කියන්නේ යෝගාවචරයට කොච්චර කාර්ය බහුල ජීවිතයක් ගත කරත් හැම වෙලාවෙදීම සතිය පිහිටව ගන්න හැම වෙලාවෙදීම ඒ රූප ධර්ම පිළිබඳව ඇතුළට බහින්ද නිමග්න වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකයි රූපඤ්ඤය. ඊට දෙවෙනි සඳහන් කරගෙන ලක්ෂණ කුසලෝ හෝති කියලා. ඒ ලක්ෂණ කුසල කියන එකේදී ගොපල්ලගේ පැත්තේදී තියෙන තමන්ගේ හරක් රෑන එනදා පට්ටිය හඳුනා ගැනීම සඳහා හංවඩු තියෙනවා. පටීර තාලෙට නම් කන විදලා කනේ ප්ලාස්ටික් මේ කැලලක නොම්බරේ ගහනවා. එහෙම නැත්නම් බෙල්ලේ එල්ලනවා ඉපදෙනකොටම නොම්බරයක්. ඒ අණුව තමයි ඒ සත හඳුනගන්නේ. ඉතින් එතකොට ඒ සතහට ඉන්ජෙක්ෂන් ගහලාද තියෙන්නේ එහෙම නැත්නම් මේ මොන මට්ටමේදී ඉන්නේ කියලා ඒ නොම්බරෙත් එක තියෙන ෆයිල් එක බලපුවාම අල්ලගන්න ක්‍රමය තමයි ඒ බටහිර තාලේ. ඉන්දියාවේ ලංකාවේ චීන ක්‍රමයේ තමයි හංගඩු දාන එක. හංගඩු දාලා ලකුණු තියයි. ඒ නිසා ඒ කොපල්ලා දැනගන්න ඕනේ. තමන්ගේ පැත්තේ සතුන්ගේ හැමයි ගහලා තියෙන ලකුණු. එහෙම දැනගෙන පිටහරක් තමන්ගේ මේ පැත්තේ ආවා නම් දැන් තමන්ගේ පැත්තේ ඉන්නේ නැති වුණා නම් හොයාගෙන ගිහලා අල්ලගන්නේ ඒකෙන් තමයි. අන්නේ ලක්ෂණ කුසලයේ නැති කෙනාට මේ අර කිරි ටිකෙන් ගොම ටිකෙන් මූත්‍රා ටිකෙන් ලැබෙන ලාභය ඔක්කොම නැති වෙලා යනවා. හරකෙ දෙන්නෙක් නැති වුණොත් නැත්නම් පිට හරකෙක් ඇවිල්ලිවලා හොරකම් කෙරුවා කියන නමට අහුනොත් අපහසුවටපත් වෙනවා. ඒක නිසා ඒ හරකුන්ගේ වෘද්ධිය, විරූල්ල භාවය, විපුල භාවය සඳහා ඉන්න හරක් ගන්න දැනගන්න ඕන. ඒක නිසා යෝ න ගවන්න ජානාති නසෝ රක්ඛති ගෝගණන් කියලා තියෙනවා. යම් කිසි කෙනෙක් හරක් ගන්න දන්නේ නැත්නම් එයාගෙන් හරක් රකෙන්නේ නැහැ කියලා. මේකෙදි ටිකක් තව පැත්තකට යනවනම් කියන්න පුළුවන් අපි සීලයක් ආරක්ෂා කරනකොට තමන් රකින පංචිල් නම් ඒ පංචිල් පද දන්නේ නැති කෙනාට කවදාකවත් සීලය ආරක්ෂා වෙන්න බෑ. ඊට පස්සේ පංචිල් ඉඳලා අපි අටසිල් වලට යනකොට පංචිල් වලට වඩා අටසිල් වල තියෙන වෙනස ඒක එක ශික්ෂා පදයක තියෙන අර්ථ රසය දන්නේ නැත්නම් එයාගේ රැකෙන්නේ නැහැ. ඊට පස්සේ නවසිල්, දසසිල්, සාමණේර සිල්, උපසම්පදා සීල කියනකොට අපි ගොඩක් ඔළුවේ තියාගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ තමන් මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට දැන් කොච්චරක් වැඩි වුණාද මොකද්ද එතන තමන්ට හම්බෙන වගකීම් බහරේ කියන එක දන්නේ නැත්නම් එයාගෙන් සීල රැකෙන්නේ නැහැ. ඒ වගේම භාවනා කරනකොට සමාධියේදීත් ප්‍රඥාවේදීත් එහෙමයි. කෙසේ නමුත් ගොපල්ලාගේ නම් ඒ හරක් රෑනේ හංවඩු කොටලා තියෙන එව්වාණුව හරක් දැන ගන්නවා වගේ යෝගාවචරය ගැන කතා කරනකොට සරුවචන සඳහන් කරලා තියෙන්නේ කම්මේන පඬිතෝ හෝති කම්මේන හෝති බාලෝ කියලා විදිහට බාලයා ඒ කියන්නේ අපි මෙතන අදහස් කරන්නේ ඥානෙ නැති කෙලෙස් බරිත පුද්ගලයා. එයාත් කර්මයේ ලක්ෂණ කරගෙන තමයි තියෙන්නේ. කම්ම ලක්ෂණෝ බාලෝ, කම්ම ලක්ෂණෝ පඬිතෝ. ඒක නිසා යෝගාවචරයා තමන් කර්මස්ථානයක් ඉඳගෙන වඩන්නේ මෙහිමයි, සක්මනීති වඩන්නේ මෙහිමයි, ඉදින්දා වැඩවලදී භාවනා මධ්‍යස්ථානදී මෙහිමයි, gedaraදී කරන්න මෙහිමයි කියලා ඒ වෙලාවල් වල ප්‍රත්‍යවේක්ෂා කළ යුතු දන්දිත රූප ධර්ම දන්නා වගේම ඒ යෝග ජීවිතයේ තනා වඩා ගන්න නම් ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳව ලක්ෂණ කුසලයේ තියෙන්න ඕනේ. එහෙම නැතුව භාවනා නොකරන පිරිසක වැඩිපුර ගත කරන්න ගියාම බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක නැගිටින්න තමයි වෙන්නේ. ඒ බුදිය ගන්න එක නගේ දෝෂේ. ඉතින් ඒක නිසා හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. අර උපයාගත් සතිය, අර උපයාගත් සමාධිය ආරක්ෂා කිරීමට සුදුසු උත්තාන සම්පදා ඉක්මෝල ගිය ආරක්ක සම්පදාවක් තමයි ළඟ තියෙනවද කියලා. ඒ මොකද ඒ කල්යාණ මිත්‍ර කවදාකවත් අපි හොයාගෙන එන්නේ නැහැ. අත විවේකයට කැමති නිසා තමන් ඒ බාලයව පැත්තක දාලා ලැබෙන කල්යාණ මිත්‍රයත් එක්ක ලද අවස්ථාව පැහැරනවර ගත කරන්න නම් කර්මයෙන්ම පඬිත ලක්ෂණය බාල ලක්ෂණය දැනගෙන අසීවනාච බාලාණන් කියන පළවෙනි කාරණාව ඉෂ්ට කරගන්න ඕනේ. ඒක තමයි ඉතාමත් වැදගත්. ඒ දෙක තමයි පඬිතානංච සේවනං. ඉතින් ඒකට මේ බාලයා සහ පඬිතා තීරුම් ගන්නවා කියන එක දෙවැන්නේකට පවරන්න බෑ. මොකද මේ පවර්ණ මිනිහත් බාලයෙක් නම් වැඩේ ඉවරයි. පවර්ණ මිනිහා පඬිතෙක් වෙනව නම් හොඳයි. ඉතින් මේ දෙකේදී මගේ පුද්ගලික අත්දැකීම තමයි අපිට මේක තෝරන්න බැරිකමකුත් නෙවෙයි ප්‍රධාන ප්‍රශ්න තියෙන්නේ. සාමාන්‍ය අපිට හිතා ගන්න පුළුවන් ආර්ථික දියුණුවක් ලබන සමාජික වශයෙන් ඉහළ සමාජ මට්ටමක ඉන්න දේශපාලන බලතල සහිත ඇත්තෝ යම් යම් කුසලතාවයක් තියෙන ඇත්තෝ තමයි. ඒ නිසා ඒ ඇත්තෝ ශිල්පීය දක්ෂකම් පවත්වනවා, සමාජ නිලතල් ලබනවා. එහෙම ඇත්තොත් ලෞකික පැත්තෙන් බලනකොට පාණ්ඩිත්‍යයක් තියෙනවා. අනික ඇත්තෝ ඒ වගේ යමකමක් නැති ඇත්තෝ දුර්ලභකමකුත් තියෙනවා. ඔත ආධ්‍යාත්මයට ගියාම ඊට වැඩි ටිකක් ඊට වැඩි බොහොම සංකීර්ණයි, ඒක සූක්ෂමයි. අන්න ඒදී තමන් ඒ යෝග ජීවිතයේට ආධ්‍යාත්මික ජීවිතයට බැස්සට පස්සේ යම් කිසි කෙනෙක් ඒ විදියට විවේකයට, සතියට, සමාධියට බර නැතුව සමාජශීලී වෙන ගතියට යනවනම් ඒකෙන් දැනගන්න වෙනවා මෙවැනි කෙනෙක් කාස්ට් කරන්න පටන් අරගත්තොත් නිතරම ආරාධනා බහුලයි. ඉතින් එවැනි කෙනෙක් කාර්ය කරන්න ගියාම ඒ වියදම මෙතකයි කියලා කියන්න බෑ. ආමන්තනා හෝති සහාය මජ්ජේ ගමනේ තානේ නිසින්නේ ചാපි. අනබිච්චිතං සීරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ කියලා මං ඒ දවසට රසාව කරන තැන දොරේ ගහගෙන තියාගෙන හිටියා. ධාතාවක්. ඒකේ ලියලා තිනවා ආමන්තනා හෝති සහාය මජ්ජේ පිටි කට්ටියත් එක්ක ඉඳ ගියොත් අරක කරමු මේක කරමු වරෙන් මචං මහමුදේ නාන්න තමයි ඉතින් ආරාධන. හැමදාම කාගෙන් හරි එකක් එනවා ඉන්නම දෙන්නේ. ඒ අර සේනගත් එක්ක ඉන්නකොට ඇති. ආමන්තනා හෝති සහාය මජ්ජේ. ගමනේ නිසින්නේ චාරේ තානේ නිපජ්ජේ. හිතගෙන ඉන්නකොටත් ඇවිල්ලා ආර්දන කරනවා අපි මේක කෙරුවොත් කොහොමද කියලා. ඉඳගෙන ඉන්නකොටත් ආර්දන කරනවා. බුදියාගෙන යන ටිකටත් ඇවිල්ලා ආර්දන කරනවා. හිතගෙන ඉන්න ටිකටත් ආර්දන කරනවා. හතර ඉරියව්වෙම ඇවිල්ලා ආර්දන කරනවා. මේ තමයි මේ සමාජශීලී වීමේ තියෙන දඬුවම. අනබීචිතං සේරිතං පෙක්ඛමානෝ. මේ කට්ටිය මේව කරන්න කියලා අතපය කඩාගෙන අවිද්‍යාව පහල කරනවට වැඩිය ලේසි වැඩි. ස්වෛරී භාවයේ තියාගන්න කැමති නිසා කංග වේනගේ තනි අඟ වාගේ හැසිරෙන්නේ කියලා තියෙනවා. ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. ලෝකේ ඉන්න හැම සතෙකුටම අං කුට්ටපත් තියෙනවා. තංග කංග වේන විතරයි ලෝකේ ඉන්න එකම සතා තනි අඟ තියෙන. ඌ ඉස්සරහට අහු වුණොත් බඩගින්නට යන වෙලාවේදී ගහක් කැපුවොත් ගහ පලාගෙන යනවායි කියලා සාමාන්‍ය මිනිස්සු කියනවා. ඒ තරම්ම ශක්තිමත් ඒ තන වේන කංග වේනගේ තනි අඟ. ඒක නිසා යෝග ජීවිතයේදී ඒ බාල ලක්ෂණය සහ පඬිත ලක්ෂණය තේරුම් අරගෙන මේක හලනවයි කියනකොට ඉතාමත්ම වැදගත් දේ තමයි අසේවනාච බාලාණ. ඉතින් මම මෙතෙන්ට ගේන්නේ එක කාරණාවක් මතක්කරනද අපි ආශ්‍රය කරනකොට අපි ළඟ ඉන්න ඇසුරෙදී අහුවෙනේ බාලයා දැනගෙන බාලයාට තේරුනොත් අපි ආව බාලයෙක් කියලා දැනගත්තයි කියලා වැඩේ අමාරයි. ඒ තමයි භයානකම අකුසල කර්මය අපි ජීවිතේ කරන. බාලයා තේරුම් ගන්න බාලයාට තේරෙන්නේ නැති වෙන්න අහලන්න ඕන. ඒක තමයි අන්තිම දක්ෂකම. විපස්සනා විදි කියලා දෙන්නේ බාලයා හොඳට ඈතිලා තේරුම් ගන්න ඕනේ. ඒක ලියලා කොස් කපන්න ඉස්සලා අතේ පොල් දෙල් ටිකක් ගාගෙන ඉන්නවනේ. දන්නවනේ කොහොමඩත් කෝල්ල ගෑවෙනවයි කියලා. අන්න ඒ වගේ ඇසුරු කරන්න ඕනේ පොල් දෙල් ටිකක් ගාගෙනවා. එහෙම නොකර කොච්චර පඬිසත්ව අපේ ළඟට ගත්තත් ගොමයි කිරි එක තැන තියන්න බෑ. ඒ නිසා ගොම හොදලා මුත්‍ර හොදලා වෝනේ කිරි වාජනේ කිරි දාන පටන් ගන්න. ඒ නිසා බාලයන් හඳුනාගෙන බාලයන්ට නොදෙන්නේ තාලෙට බාලයන් ඉවත් කරනවා කියන එක ඒක එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒක තමයි මම කියන අමාරුම දේ. ඒකයි සරුවචනංශයේ හාපුරාවට මංගල සූත්‍රයේ ඉස්සල්ලාම දේශනා කරේ අසේවනාච බාලාණ. එතකොට හරි ඉඩක් හම්බ වෙනවා ස්වේරි ස්වෛරි භාවය කියලා කියන්නේ ඒකට. ඒක කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා තුන් ආකාරයකට කැඩෙනවා. ඉතින් අපි හුඟාක් වෙලාවට මේ සටුවන් හටන් කරන්නේ ඉල්ලන්නේ අපිට මේ කාය විවේකේ නැහැ කියලා. මො කාය විවේකේ ලැබුණත් චිත්ත විවේකේ ලබන්න බෑ බාලයන් අසුරු කරන නැත්තම්. එක්කෝ ඇවිල්ලා කතා කරනවා. එහෙම නැත්තම් ටෙලිෆෝන් කරනවා. එහෙම නැත්නම් ලියුම් එවනවා. මොනම ක්‍රමයකින් හරි මොනම විදිහකින්වත් අපිට විවේකේ ලබන්න දෙන්නේ නැහැ. අපි නිස්සරණවනේ ඉඳද්දී මම පැවිදි වෙලා අවුරුද්දකින් විතර වගේ එතකොට ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. ධම්මනිසංස ස්වාමීන් වහන්සේ වැඩ හිටියා. ඒ නිසා අදිෂ්ඨානයක් ගත්ත අවුරුද්දක් ලියුම් කඩන්න නැති වෙන්නේ. ඔක්කොටම දැනුම් දුනා අපි ඊට පස්සේ සම්බන්ධයක් නැහැ. අපිට රේඩියෝ එකක් පත්තරයක් කොහොමඩක්වත් නැහැ. ලියුම් කඩන්න නැති වෙන්නේ. ඊට පස්සේ සමහරක් සංඝයා වහන්සේලා කතා කරා ඒක මානව අයිතිවාසිකම් පිළිබඳව බලපෑමක් වෙනවා කවුරු හරි කාට හරි කියනවා නම් ලියුම් කඩන්න එපයි කියලා. ඒක මානව අයිතිවාසිකම. ඊට පස්සේ ධම්මනිසං චාමුරු කිව්වා නෑ මම කියනවනම් මං ලියුම් කඩන්න නෑ කියලා. ඒක කාටවත් නෑ කියන්න බෑ. මොකද මට විවේකී ඕන. ඔබ වහන්සේත් කියන්නේ මගේ මං කඩන්න නෑ කියලා ඉච්චරයි. මම ඔබ වහන්සේට කියන්නේ කිව්වොත් ප්‍රශ්නේ මතුවේ. මම කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා හිතාගම ලියුම් කඩන්න නෑ කියලා. ඉතින් ඒතකොට ප්‍රශ්නයක් ආවා කවුද අත්‍යවශ්‍ය ලියුම් කඩන්න කියලා. ඊට පස්සේ දෙන්නෙක් පත් කරා. පත් කළා කිව්වා යැත්තෝ මේ කාර්ය බහුල ජීවිත ගත කළ අහුරු ඇත්ත ලියුම් කඩලා කරන්න. ඊට පස්සේ ඔය කටුකුරු දෙවි ස්වාමීන් වහන්සේ තත්තිලි මක්කරා ලියුම් කඩලා බලන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේ පැකිලි වුණා. නොකඩ නිකන් ඉඳ තියනවා නම් කියලා පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා අපි කොච්චර පව් කරලා තියනවද කියනවනම් අපි ඈතකට ගිහලා හැංගුණත් විෂ විදපු ඊතල ඇවිල්ලා අපිට වදිනවා. ඒවට තමයි ලියුම් කියන්නේ කියලා. අපි මොන જાතියෙන් ගියත් ඇඩ්‍රස් එක ඇන්නේ කොට හොයාගෙන ආවිල්ලා ගෙදෙට්ට ගෙනත් දෙනවා. ඇහට කඩලා බලනකොට ගිනි ගෙඩියක් තමයි. ටෙලිෆෝන් කෝල් එකක් කියන්නේ ඔකම තමයි. පත්තරේ කියන්නේ ඔච්චරම තමයි. රේඩියෝ එක කියන්නේ ඔච්චරම තමයි. ටෙලිවිෂන් එක කියන්නේ ඔච්චරම තමයි. උයාගත්ත බත කාලා බුදියන්න දෙන්නේ නැහැ. එලාගත්ත පැදුරේ බුදියන්න දෙන්නේ නැහැ. ලෝකේ තියෙන කුණු කන්දල් සේරම එකතු කරලා ගෙනත් දාන. ඉතින් මේ චිත්ත විවේකේ ලබන්න බෑ. මොකද අපි හිතන්නේ රේඩියෝ පත්‍ර බලන්නේ නැත්නම් ඒක එහෙමනම් ජීවත් වෙලත් වැඩක් නැහැ කියලා. ඒ අත්‍යවශ්‍ය අංගයක් දෙදෙන ඒ දෙදෙනදී අර කුණු ටික දාගන්න එක නැත්නම් ඉන්න බෑ. ඔය ඉස්සා හබහලන හැම වෙලාවෙදීම උගේ ආක්ෂිකෝරේ යටට වැලිකට දෙක තුනක් දාගෙන ඉන්නවලු. ඒකෙන් තමයි ලු උඩ යට තේරුම් ගන්න. හැව හලනකොටම අර යට තියෙන අක්ෂිකෝර ඇතුළට යන පොඩි වැලිකඩ නැති වෙච්චාම ඌට මේ උඩ යට තෝරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඌ අර ගසලා ආය අරක ඇතුළට වැලිකඩයක් දාපුවා. ඒක ළඹේ වගේ අක්ෂිකෝලේ යට තියෙනකොට ඒකෙල්ල තේරුම් ගන්න මේක උඩ පැත්ත මේක යට පැත්ත කියලා. අන්න ඒ වගේ තමයි අපිට දවසට අර ඉස්සා ඇහැට වැලිකඩයක් දාගෙන උඩ යට තෝරගන්න වගේ අපි දවස පුරා පුදුමාකාර තෝගයක් මේ අසේ බාල සේවනය කරලා එව්වා එන්නේ ටිපර් ගානේ භාවනාදි කරන්නේ කං ඇඳෙන් අයින් කරන්න හදන. තොග දා ගන්නකොට ටිපර් ගානේ දාලා කං ඇඳෙන් අයින් කරන්න හදනවා. ඉතින් කියනවා මේ සංසාරේ දුකයි කියලා. ඉතින් කොච්චර කං ඇඳෙන් අයින් කරත් ලේන මූදින් ඉඳහදනා වගේ වලිගෙන් මේක ඉවර කරන්න බෑ. ඒසා බුදුරජාණන් කියනවා ආහාර දීම නතර කරපන් කියලා. ආහාර දීම නතර කරන්නම් මේ පඬිතයෝ ඇසුරු කරනට වැඩිය ඉතාමත්ම වැදගත් දෙය තමයි බාලයන්ගෙන් වෙන් වෙන්නේ. නමුත් බාලයා කියන්නේ කෝල්ල වගේ જાතියක්. ඇල්ලි ගැලි ඇල්ලි කරන පාසයක කරන දෙනෙක්. ඒ මිනිස්යාට ඉඟි කිරුවොත් උඹ හොඳ නැහැ කියලා ඒ මිනිස්යා කොඩි වින කරනවා, පීයෙන් අනිනවා, වෙඩි තියනවා, කැලපැත්තර ගහනවා, බල්ල විකාර කරනවා. ඒ නිසා ඇඟට නොදැනෙන්න හලන එක ඉතාමත්ම දුෂ්කරයි. ඒ නිසා කාය විවේකේ සඳහා අභිනිෂ්ක්‍මණය කළ කැලියට ගියත් චිත්ත විවේකේ ලේසි නැහැ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ කාය මහාන කරත් හිත මහාන කරන්න ලේසි නැහැ කියලා. ඒක කරපුවාට විතරයි ඊගාවට ඔය තියෙන මේ පඬිත ලක්ෂණේ දැනගෙන පඬිතන් ඇසුරු කිරීමට ඉඩ පාඩුවක් හම්බෙන්නේ නැත්නම් අපේ හිත මේ පිරිලා උතුරන ගොජ දාන හිතක් මේකට මොන බණ දැම්මත් මොන පඬිතෝ ලඟුණත් වසන්න පුළුවන් තැනක් නෙමෙයි මේක. මේ ඒ නිසා මේ පිරිසුදුව ගන්නවා කියන එක හුඟක් අමාරුයි. ඒක හරියට අසුචි වලක හොදලා නිදක් හදන්න හදනවා. අසුචිල කොච්චර අසුචි අස්කරත් ඒ කල්ප ගණන් ඒක තැම්පිච්ච නිසා එන හැිනේ අතුර කුණු වෙනවා. එනිසා අපි කොච්චරක් සැලකිලිමත් වෙන්න ඕනද? තියෙන උපන් කෙලෙස් අයින් කරන වෙනුවට නූපන් අකුසල් නොයිපද වීම සඳහා ගන්න ප්‍රයත්නයේදී මේ පඬිත ලක්ෂණය කම්ම ලක්කනෝ බාලෝ කම්ම ලක්කනෝ පඬිතෝ කියන විදිහට මේ කර්ම ලක්ෂණය අනුව පඬිතය බාලය තේරුම් අරගෙන ඒක මාත්‍රාව යොදා ගන්නවා කියන එක දෙවැන්නේගේ සම්බන්ධයක් මොකක්වත් නැහැ. ඉතින් මේ කර්ම ලක්ෂණේ වගේම කුසල අකුසල වැරද නිවැරද පොඩි වැරදි ලොකු වැරදි ධාර්මික අධාර්මික මේ සෑම දෙයක්ම තේරුම් අරගෙන තේරුම් ගත්ත බවත් තේරෙන්නේ නැති විදියට Tamanට yaadena galapena tika tiyagena anithika ayin karnowa කියන එක ඉතාමත්ම වැදගත් යෝගාවචර ජීවිතයකට. මෙහෙම මේ කලාව දන්නවනම් ඒ කියන හරියට මෙයා බාලයා මෙයා පඬිතය කියලා දන්නවනම් මේ ශාසනය බුදුහාමුදුරු හිටපු කාලේ වගේම අදත් සජීවී හොඳ කල්යාණ මිත්‍රෝ ඇති වෙන්න ලෝකෙ ඉන්නවා. හොඳ ධර්ම ඇති වෙන්න ලෝකෙ තියෙනවා. නමුත් අපිට ඒක කරගන්න වෙලාවක් නැහැ. මොකද අපි තෑහෙන වෙලාවක් මේ බාලයෝ නලවන්න වෙන් කරලා. ඒක නිසා අර හොඳ ධර්ම ගන්න අපිට ඉඩ නැතිකම තියෙනවා. එහෙම නැතුව වෙන විදිහකට මේක කියන්න තියෙන්නේ යම් දවසක තමන් මේ බාලයා මේ කපණිතයි කියලා ලක්ෂණ අනුව තේරුම් ගන්න පටන් අරගත්තොත් තමන් බාලයා හඳුනා ගන්න ලකුණු වගේ තියෙනවනේ. බාලයා මේ අඩුපාඩු කන් දෙන ඒ ಗುಣ තමන් ළඟ තියෙනවද කියලා බලන්න දෙවෙනවා. අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. තමන් පඬිතෙක් හඳුනා ගන්න යම් ಗುಣ ටිකක් අපි හඳුනා ගන්නවනේ. ඒ ಗುಣ මග ඇති වැඩෙනවද බාල ಗುಣ අඩු වෙනවද කියලා සැලකිලිමත් වෙන කෙනා. ලුණු මිරිස් කන මොලයක් තියෙන මිනිහා. ඒ දේ ඒ කියන්නේ බාලය පඬිතයා පොතෙන් බලලා නෙමෙයි තමන්ගේ ජීවිතෙන් කැප කරලා බලනකොට ඒ කෙනාට තමන්ට වැඩිය මේ ගුණ පුරණ පඬිතේ දැක්කට පස්සේ ඒ පුද්ගලයාට කියලා දෙන්න ඕනේ නැහැ කොහොමද මේ පඬිතේ ආශ්‍රය කරන්න ඕනේ. යා ඒ ගුණ කන්දරාව රැක ගන්න මොනතරම් වෙහෙසකින්ද ඒක කරන්න කියලා දැනෙන්නේ තමන් ළඟ ඒ ගුණ පිරීමේ ප්‍රයත්නය තියෙන කෙනාට පමණයි. එහෙම නැති කෙනා කියනවා අද ලෝක සදාචාරයේ පිරිහෙනවා එන්නෙන්ද නරක් වෙනවා එන්නෙන්ද ගුණධර්ම පිරිහෙනවා කියලා නාස්තික පැත්තට හිත දානවා. ඇත්තටම කියනවා නම් ඉතින් හරස්කර බැලුවාම ලෝකේ ඒක කියන්න පුළුවන් ගුණධර්ම පිරිහීමක් තියෙනවා. නමුත් නිස්සාරණමණී ආවට පස්සේ තමයි මම දන්නේ ඊටත් ඉස්සෙල්ලා බෑ අවුරුදු 7-8ක් මගේ ජීවිතේ තිබුණා. හොයනවා නම් ඒ ਸਰුවචනාංශ වැඩ හිටපු කාලේ හිටපු මහා සාරිපුත්ත මහා මොග්ගලණ ආනන්ද නන්ද රාහුල කාශ්‍යප ආදී ඒ ගුණසහිත උතුමන් හා සමාන උතුමන් පිරිසක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ සුපර් මාකට් එකේවත් හතරමං හන්දියේවත් නැහැ. ඒගොල්ලෝ හොයාගෙන යන්න ඕනේ තින්ද අපි. ඒගොල්ලෝ වරෙන් කියන්නේත් නැහැ. ගිහිල්ලා බැලුවොත් මේ 2600ග්ගේ තේරවාද සාසනේ හැමදැම රැකිලා තියෙන්නේ අන්නේම විවේකීව තමන්ගේ ಗುಣපරණ උතුමන් නිසා. ඒ උතුමන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි කියාපාන්න නැතිකම. අඳුරේ නැහැ. අඳුරේ තියෙනවා නම් ඔළුව නරක් වෙලයි කියලා හිතාගන්න. අවුලක් කියලා හිතාගන්න. අපි දිලිසෙන සියල්ල රත්තරන් කියලා. ඒක පිටිපස්සේ යන්න පටන් අරගත්තොත් කවදාකවත් හොඳක් නම් වෙන්නේ නැහැ. අවශ්‍ය නම් කියවලා බලන්න සර්වචන්නාංශයේගේ මහා ශුන්්‍යත චූල ශුන්්‍යත සූත්‍රවල කියලා තිනවා යම් තැනක සෙනග වැඩන සංඥා වැඩන මහණි මට මොකද්දෝ පටලවිලා පේනවා කියලා. ඒ කියන්නේ භාවනාවක් නෑ. ඒ කියන්නේ විවේකයක් නෑ. ඒ කියන්නේ පිරිසිදුවක් නෑ. ඒ කියන්නේ කවදාකවත් සතියක් නෑ. ඔය තනි වෙලා කොටු වෙලා ඉන්න තැන තමයි මේ වැඩේ වෙන්නේ. එනිසා දිලිසෙන හැම තැනම මේක නෑ. එනිසා ඒ ಗುಣ ටික තමන් ළඟ වැඩෙන්න අනිවාර්යම ආකර්ෂණයක් යනවා ಗುಣ උතුම් දිහාවට. තමන් ළඟ ඒ ಗುಣ නැතුව ඒ ಗುಣ දිහාට ආකර්ෂණය හදන්න හදනවා කියලා කියන කවදාකවත් වෙන දෙයක් නෙමෙයි. නිසා යෝගාවචරයට අර ඇතුළත ගුණ වඩන එක රූපඤ්ඤෝ කියන විදිහට භාවනා කරනකොට මේ ආස්වාස මේ ප්‍රාස්වාස මේ වම දකුණ කියලා හඳුනගන්න එක උපේීමේ ශක්තිය. දැන් තියෙන ඒ ආශ්‍රය කරන ආයකින් මේ උපයාගත්ත දේ අරසා වෙනවද නැද්ද කියන එකයි. ඒ අරසා වෙන්නේ නැත්නම් කොච්චර උපයවුවත් ඒක ඇති වැඩක් නැහැ. මෙයා හොද පාළුවට ලක් වෙනවා. එහෙම නැත්නම් මේ අයාලේ යනවා. ජීන්සා ඒ ධර්මයේ හම්බෙච්ච දවසේ Tamanට ගැලපෙන කල්යාණ මිත්‍රා දැකපු දවසේ පඬිතුයා මෙයයි බාලයා මෙයයි දැකපු දවසේ තේනවා ලෝකේ එදත් එකයි අදත් එකයි. තමන් ඒ කණ්ණාඩියෙන් බලන තාක්කල් පඬිතුයා දකින්න බෑ. තමන් ඒ මෝඩ කණ්ණාඩියෙන් බලනකොට මෝඩයම තමයි පේන්නේ. ඉතින් මේක හුඟක් ගැඹුරෙන් එහෙම නැත්නම් හුඟක් හිතවදිනා විදිහට එහෙම නැත්නම් කියනවනම් රිදෙන විදිහට එහෙම නැත්නම් ඉතාලම අවධාරණයෙන් කියලා දෙනවා බුරුමේදී. ඔබ යන තාලෙන් කේල් ගා ගන්නද යන්නේ පොල් ගා ගන්නද යන කියලා තේරෙනවා. මෙතනදී විතරක් ශාසනය වමතින් අල්ලන්න යන්න එපා. අන්තිම දරුණු ආධිනව විඳින සිද්ධ වෙනවා. හදවතින්ම කරන්න. එතකොට කල්යාණ මිතුරු ලැබෙනවා. ඒකදී ඔය වප්ප ස්වාමීන් වහන්සේගේ උදාන ගාතාව හුඟාක් භාවනා මධ්‍යස්ථානවල ප්‍රසිද්ධ කරලා තිනවා. පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්නපස්සන්තං ති පස්සති. අපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති කියලා වප්ප ස්වාමීන් වහන්සේ පිරිනුවම් පාන්නට යන වෙලාවේදී මේ පස්සක මහණුන්ගේ දෙවැන්න ප්‍රකාශයක් කරනවා. ඒ පස් දෙනා තමන්ගේ පරම්පරාවෙන් සිද්ධාර්ථ ගෞතමතුමා රහත් නිවන් දකින්න ඉස්සෙල්ලා දරදී ඇදලා සූචසේවක කීකරු වශයෙන් ගෝලී වශයෙන් පස් දෙනා හිටව බව පුංචි බුද්ධාංකාරය පව දානවා. පස්සේ සිද්ධාර්ථ ගෞතමතුමා දැනගත්ත මේ අත්තකිලමතාන යෝගයෙන් මේක කරන්න බෑයි කියලා. එයා මධ්‍යම ප්‍රතිපදාවට එනකොටම පස්සක මහණුන් මෙයා අතහැරලා දැම්මා. මෙයා ආයෙත් ඇඟතර කරගන්න හදන්නේ, මේ සැප විඳින්න හදන්නේ, මෙයා කොහොම කෙරුවත් රජ සැපයි ඉල්ලන්නේ, අපි ඕනේ නැහැ දැන් ඉතින් හම්බ කරගෙන කාගත්තාවයි කියලා මේ පස් දෙනා ගිය බව. ඒක මං හිතන්නේ දාම්පාසල් පොත්වල පහේ හයේ පන්තිවල පවා පුගන. නමුත් දිවන් දැක්කට පස්සේ සරුවචන් වහන්සේ කල්පනා කරලා බැලුවා මෙච්චර ගම්බීර ධර්මයක්, නෛර්යානික දෙයක් මේ කනබන මිනිස්සුත් එක්ක කොහොමනම් සාකච්ඡා කරන්නද කියලා. මොකද මේ මිනිසුන්ට ඕනේම බඩ හදන්න බෑනේ. සැපමනේ හොයන්නේ. කද්දාකවත් මේ ධර්මයන්ට එක යන්න බෑ කියලා. ශාලාර කාලාම උද්දකාරාම පුත්‍ර බැලුවා. ඒගොල්ලෝ අන්‍ය තීර්ථක වශයෙන් වුණත් ආත්මවාදී වුණත් යම් ප්‍රමාණයක කෙලස් කපන නිසා උත්සාහ කෙරුවා. එතකොට සුමානෙකට කලින් දවසකට කලින් ඒ දෙන්න මේ මිය පරලෝකේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා සුමාන ගාන පයින් ඔය පස්සක මහණුන් ගාවට. මේ බුදු වෙච්ච ගමන් අලුත් බුදුහාමුදුරුවෝ මොකද්ද පත්තිනා කළේ? එනකොට කිව්ව ඈත ඉඳලාම ඔය එන්නේ අපෙන් උපස්ථාන ලබන්නයි. ඔයා කොහොමද සාක්‍ය කුලයේ ඔයගොල්ලන්ට ඕනේ අතට පයට වැඩ කාර්යය. අපි උකට පහින්දින්න ලැස්සි නෑ. ඕන්න වතුර බාල්දියක් තියෙන කකුල් දෙක ඕනලා වාඩි වෙච්චාම එක එකක්වත් අඳින්න යන්න එපා. එක එකක්වත් පෙරගමයි යන්න එපා. එක එකක් පාත්‍රේ ගන්න එපා කියලා කතිකාවතක් කරගත්ත බවක් අපි අහලා තියෙනවා. නමුත් සරුවචාන්සේ ළඟට එනකොට මේ පස් දෙනාට පීටන්න බැරි වෙලා ඒ කට්ටිය ගිහිල්ලා පය හොදලා කකුල් පිහලා පාත්‍රය අරන තලුවක් කරලා වාඩි වුණා. වඩලා තුන් සැරයක්ම කිව්වා පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න මම බණ ටිකක් කියන්නේ කියලා. මොකද්ද කිව්වේ? ඔයා කවුද අපට බණ කියන්නේ? අපි ඔක්කොම එකට භාවනා කරපු කට්ටිය. එහෙම අපිට ඕන ආන්න ඕන කමක් නැහැ කියලා. අවශ්‍යවාදයෙන් කතා කරේ, යාළුවයි කියලා කතා කරේ. ඒ සර්වචන්සේ නැවතත් ඒ තලතුණකම් පෙළලා කිව්වා මම ඉල්ලා හිටනවා මේ කට්ටිය පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න මම ධර්මයක් දේශනා කරන්න. දෙවෙනිවතාවට පැහැදිලිවම කිව්වා නෑ අපිට ආන්න ඕන කමක් ඇත්තේ නෑ. ඔයා කවුද අපට බණ කියන්නේ? මේ අපේ වචනෙන් කියනවනේ එහෙමයි සිද්ධ වෙන්නේ. තුන්වෙනි සැරේටත් කිව්වා. තුන්වෙනි සැරේට කිව්වට පස්සේ කෝ නැහැ ඕනි කමක් නැහැ බණ. කවුද ඔයා මොකද්ද අපිට බණ කියන්නේ? අපි ඔක්කොම එකට භාවනා කරපු අය. ඊට පස්සේ සරුවචන්සේ කල්පනා කරා දැන් මේ වැඩේ හරියන්නේ නැහැ නේ. කලේ මොණි නමලා තියදී වතුර වැක්කිරුවට ඕක යන්නේ නැහැ නේ. සරුවචන්සේ දේශනා විලාසය මත වෙනස් කරලා ඇහුවා මම ඕගොල්ලොත් එක්ක අවුරුදු 6ක් එකට භාවනා කරලා තිනවා කවදාකවත් මම කියලා තියෙනද මම අසවල් ඥානිය අසවල් ධ්‍යානිය අසවල් මාර්ගඵල ලැබුවයි කියලා. එතකොට මේ කට්ටියට කල්පනා තිනවා මේ පුරුෂයා සාමාන්‍යයෙන් එහෙම කියාපාන කෙනෙක් නෙවෙයි කියලා. කට්ටිය මොනේ මොන බලාගත්තලු. සර්වචන සහවලු මම එදා ඒ විදිහට මේ ආලෝක සංඥාවක්වත් ධානයක්වත් මා විපස්සනා ඥානයක්වත් මාර්ගඵලයක් නොලැබුවයි කියලා කිව්වේ ඇයි? නැති නිසා. මට ඉදා තිබුණේ නැහැ. අද මම මේ උඹලට පොඩ වාඩුවෙන් කියන්නේ ඇයි? අද තියෙන හින්දා. එතෙන්දි මේ පස් දෙනා යඩස්තලා තිනව බණහන්. ඊට පස්සේ දේශනා කරපෙක තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒක අහනකොටම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඔය ලක්ෂණ කුසලය එතනින් ගාම රූපඤ්ඤෝ සේරම අල්ලගත්තා. දෙවෙනි දාසේ වප්පසුංශය ඇල්ලුවා. දෙවෙනි දාසේ වප්පසුංශය සෝවන්නවා. ඊට පස්සේ පස් දෙනාටම මේ ගයිඩඩ් මෙඩිටේෂන් එකක් වගේ ළඟ තියාගෙන පුරුදු කළා. පස්වෙනි දාසේ පස් දෙනාම රහත් කෙරුවයි කියන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ වප්ප ස්වාමීන් වහන්සේ මතක් කරනවා පින්වම් පාන වෙලාවේදී පස්සන්තෝ පස්සති පස්සන්තං ඇස්සැත්තෝ අනික් ඇස්සැත්තන් ඇත්තන්ව දකිත් පස්සන්තෝ පස්සති පස්සන්තං නපස්සන්තෝ ච පස්සති ඇස් නැති අන්ධයෝද දකිත් ඇස්සත්තා ඇස්සැත්තෝ දකිත් ඇස් නැත්තෝ දකිත් ඇස් නැත්තෝ නොදකිත් ඇස් නැත්තෝ ඇස්සැත්තෝවත් නොදකිත් ඔන්නෝකයි ලෝකස් ස්වභාවය. තමන්ගේ ඇස් දෙක ඇරලා තිනවනම් තමන්ගේ ගැකේ අරය ළඟ ඇස් දෙක තිනවා අරය ළඟ නැහැ කියලා මේ පඬිත කුසල පඬිත ලක්ෂණය අන්ද ලක්ෂණය දකින්න බලන් තමන්ගේ ඇහැ ඇරිලා නම් ඊට පස්සේ පුළුවන් පඬිතයා මේයි අස්කරලා බාලේ අස්කරලා තේරුම් ගන්න. නමුත් තමන්ගේ ඇස් දෙක ඇරලා නැත්තම් තමන් ඉස්සරහින්නේ පොට්ටේද්ද ඇස්සරිචි මිනිස්සුද කියලා එයාටවත් තේරෙන්නේ නැහැ. මේ මිනිස්සුන් ඔක්කොම සමසේ තමයි තියෙන්නේ. ඒ නිසා මේ පඬිත ලක්ෂණේ බාල ලක්ෂණේ බාහිරේ බලන එක නෙමෙයි දක්ෂකම තියෙන්නේ. ඒව දැනගෙන තමන් තුන වඩා ගත්තට පස්සේ තමයි තමන්ට තේරෙන්නේ පඬිතයා යන තාලෙන් ගති ලක්ෂණ කියන්න පුළුවන්. බාලයා යන තාලෙන් කියන්න පුළුවන්. ඒක නිසා මේ යෝගාවචරය ඇතුළතින් අර රූපඤ්ඤෝ වෙනා වගේම බාහිරින් පඬිත ලක්ෂණේ දැනගන්න ඕනේ, බාල ලක්ෂණේ දැනගන්න ඕනේ. දැනගෙන බාලයාට බාල බව නොඅඟවා පැත්තකර කරලා පඬිතයාට වැඳලා පුදලා යාප්පු වෙලා දරදිය ඇදලා ළඟට ගිහිල්ලා කටයුතු කරනවා. එනිසා සංස්කෘත ශ්ලෝකවල දක්වලා තියෙන කොහොමද පඬිතයා අඳුරගන්නේ කියලා. අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දයා ක්ෂමා සර්ව ජනප්‍රියත්වං නිර්ලෝභි දාතා භයශෝක මුක්ති ඒතානි පඤ්ඤානි දස ලක්ෂණානි කියලා. පඬිතයා දැනගන්නේ කියලා කියනවා මෙන්න මේ දස ලක්ෂණය අනුව දැනගෙන තමන් මේ පඬිත ලක්ෂණ පුරුදු කරන්නයි මේ කියන්නේ. ඒකට අනිවාර්යෙන් පඬිතයන්ට ඇදී යamak සිද්ධ වෙනවා. ඒ වගේම අර බාලයන්ගෙන් ඇවිවීම සිද්ධ වෙනවා. මේ ලක්ෂණ ලයිස්තුව හදාන ඔක්කොම ළඟට ගිහිල්ලා එක දෙක දාගෙන හරි ගස්සන්න යන එක නෙවෙයි මේකෙන් කියන්නේ. මේ ලක්ෂණ මොකද්ද කියලා දැනගන්නේ තමන්ම තමන්ගේ సంతානේ ඒ ලක්ෂණ ඇති කර ගන්න ඕන. ඒක නිසා අක්‍රෝධ මාරෝග්‍ය ක්‍රෝධ කරන්න එපා. වෛර කරන හිතක කවදාක පඬිත්වයක් හිටින්නේ නැහැ. ආරෝග්‍යවන්ත සම්බන්ධ හිතක් සහ කයක් තියෙන උන පඬිත්වයයි. ලෙඩ වෙනවයි කියලා කියන්නේ මොකද්ද පටලවිලා. කය ලෙඩ කියන්නේ හිත ලෙඩ කියන්නේ දෙකම පටලවිලා. ඒ නිසා පඬිත්වයේ අක්‍රෝධ මාරෝග්‍ය ක්‍රෝධ කරන්නේ නැහැ. ක්‍රෝධේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ සාමාන්‍ය විනෝදෙන් ගත කරන. සාමාන්‍ය තරහයන් නැතුව ගත කරන. ආරෝග්‍ය අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං. එයාගේ ඉඳුරන් හැම වෙලාවෙම එයා දිනලා තියෙන කීකරු කරගෙන ඉන්නේ, මේචල් කරගෙන ඉන්නේ. හැඟුම් මුදාහරින්නේ නැහැ. දයා ක්ෂමා සර්ව ජනප්‍රියත්වං. ළඟ දයාව තිනවා, මානව දයාව විතරේ සත්ව දයාව, පරිසරය පිළිබඳ දයාව හැම වෙලාවෙම තියෙනවා. ක්ෂමාව තිනවා, තමන්ටත් තමන් සමාව දෙනවා, වැරදි කරන කෙනාට වෙලාව බලලා සමාව දීලා එයා කීකරු කරගන්න හැටි දානවා. වැරදි කරන අයට දඬුවම් කරන පව්කාරයට ගල් ගහන්න යන්නේ නැහැ පඬිතයා. සර්ව ජනප්‍රියත්වම්. බාලයාටත් එක්ක යාළුයි, පඬිතයත් එක්කත් යාළුයි, සරුබයත් එක්කත් යාළුයි. කොයි කෙනත් එක්කම ඇයි හොඳයි පවත් ගන්න පඬිතයා දානවා. පඬිතයයි කියලා පඬිතෝ පිටිපස්ස පිටිපස්ස ගිහිල්ලා වෙලා බාලයෝ ඔබලා ඉන්න පමයිලන් කියලා කවදාක ඇඟෙන්නවත් කරන්නේ. ඒ නිසා සර්ව ජනප්‍රියත්වයේ පඬිත ලක්ෂණයක් කියනවා. නිර්ලෝභී දාතා බයශෝක මුක්ති. ලෝභකමක් හිතියා ගන්න එයා දන්නවා මේ වස්තුකාමයේ කෙලෙසකාමයේ තිබුණොත් ඒක කවදාකවත් සංනිවේදනයකට යಾದෙන්නේ නැහැ. හිර වෙනවා, කොටු වෙනවා, කන වැඩෙනවා, ටැග් ගැහෙනවා. නිසා වස්තු පිළිබඳ නැ කිසිම අල්ලා ගැනීමක් නිර්ලෝභයි. දාතා අමලකු සංජින්න කාලේ කියපු දෙයක් තමයි කවුරු හරි යමක් ඉල්ලුවොත් හිතන්නේ කියලා කෙනේ මනසෙන් බැරිම තැන තමයි ඉල්ලන්නේ කියලා. නම්බුවේ ජීවත් වෙන නිර්මාංශය කවදාකවත් කැමති නැහැ ඉල්ලන්න. ඉල්ලනවායි කියලා කියන්නේ ඉතාම නිඳිත වැඩක්. නම්බුවේ ඉන්න කෙනා නිසා යමක් ඉල්ලනවා නම් කවුරු හරි ඒ මනුස්සයාට හැකි ඉක්මනින් ඒක දෙන්නේ කියලා කියනවා. ඉල්ලීමක් කියන්නේ ඇඬිල්ලක් කියලා කල්පනා කරන්න කියලා. පුළුවන්කමක් තියෙනවා නම් කවුරක්වත් ඉල්ලන්නේ නැහැ. මොකද හැම කෙනාම කැමති ජීවත් වෙන්න මාන්නේ. ඒ නිසා ඉල්ලීමක් තිබුණ වෙලාවේදී ඇඬීමක් ඇඬීම සැලසන්න කියනවා. සමහරු ඉල්ලලා දීපු නැති වෙච්චාමත් අඬනවා කියුවා. හැබැයි ඒක දෙවෙනි ඇඬිල්ල කියලා ගණන් ගන්නදී කියුවා. ඒකට ඉඩ තියන්න එපා ලෝකේ. තම ළඟ තියෙනවා නම් හැක්කී ඉක්මනට අනේ වටිනා අවස්ථාවක් හම්බුනේ කියලා දෙන්න ඕන නිර්ලෝපි දාතා බයශෝක මුක්ති. එහෙම ජීවත් වෙන පුද්ගලයාට තිරිසන් සත්තු අතර හිටියත් අමනුෂ්‍ය අතර හිටියත් මොකා අතර හිටියත් බයක් එන්නේ නැහැ. එයාට වෙන්නේ මේ සියල්ල හදා වේදා ගන්න මිනිසුත් එක්කයි. ඒ නිසා පණ්ඩිතයාට විදේශය කියලා එකක් නැහැ කියන්නේ. හැම තැනම දේශේ තමයි. කොහෙ ගියත් කවදාකවත් පිරිතනකට ගියයි කියලා තේරෙන නෑදෑ පිරිසක් අතරට ගියා වගේ ඉන්න මොකද කාටස්සල කන්නේ නෑදෑයින්ට වගේ මේ නෑදෑයි කියන්නේ මේ සාමාන්‍ය මේ නෑබෑ කියන අපේ නෑදෑයින්ට නෙවෙයි විශ්වාසන්තයන් අපි නෑ නං කොයිලා නෑබෑ කියන කෙනේ නෑදෑ වෙලා තියෙන්නේ මේ කියන්නේ විශ්වාසවන්තකෝ දකින්න හැම කෙනෙක්ම විශ්වාස කරනවා ඒගොල්ලෝ ආපිට තමයි මොනවා කරත් තමන් අර කරන විශ්වාසයෙන් කවදාකවත් අහකන්නේ චෝක කරන්න වෙන්නේ නැහැ මොකද ජීවිතේ ජීවත් කරනවා තාටමනවා නෙවෙයි ජීවත් වෙන්න තරමනවා නෙවෙයි ඉතින් මෙන්න මේ ලකුණු තමල්තුලට ඇතුල් කර ගන්න ගියාම බලන්න කොච්චරක් අපේ රුචර්ජකම් අපිට පාවා දෙන්න වෙනවද කියලා කොච්චරක් අපේ පෞරුෂත්වේ පාවා දෙන්න වෙනවද කියලා මේ විපස්සනාව තමයි නමු සමාජ ධර්මය මේ සමාජ ධර්මත් එක්ක වැඩ කරනකොට නිතරම මතක තියාගෙන ඉන්න ඕනේ මෙව්වා මේ මානවයාගේ ආරේ ගුණ නෑරේ කියන වගේ પરම්පරාවෙත් එනවා අපේ සෑම ශෛලියක තියෙන DNA RNA දක්කම මෙව කැපිලා තියෙන්නේ. කැවිලා තියෙන්නේ. අපි හිතනවා ඒක මේ අපේ සාමාන්‍ය අපේ කර්මේ සහ කර්මඵල වාදය අනුව අපි හිතන කර්මේ සහ කර්මඵලය කියලා. නමුත් ඒක ගුප්ත විද්‍යාව කියලා පැත්ත කර දැම්මත් අපේ හැම ශෛලියක් පාසා මේ ගුණ වඩලා තියෙනවා වඩලා තියෙනවා නැත්තම් නැහැ. නමුත් වඩලා නැති මිනිහට වඩන්න පටන් ගන්න ඕනම වෙලාවක්. හොඳ වෙන්න ඔය නිසන්වනේ හද්දනකන් ධම්මජන්ත හැමෝ කියෝ හොඳ වැඩ කරන්න හැම වෙලාවෙම නැකත කිව්වා. කද්දාකත් නැකත් බලන්නේ හොඳ වැඩ කරන්න හැම වෙලාවෙම නැකත. එනිසා තමයි අඩුපාඩුක දැනගෙන දැනුණායි කියලා කියන ලොකුම ලාභේ මේ ටික හදන්න පටන් අර ගන්නවා නම් එක්කෙනෙක්වත් නාකි නෑ. හැම වෙලාවෙම ඉඳ තියෙනවා. ඒ වගේම තමයි සලකා බැලුවොත් පේන ආදර්ශයක් තියෙනවා. කලාතුරකින් ළඹ වෙන්නේ හොඳ කල්යාණ මිත්‍රයෝ මත ආදර්ශ තියෙනවා. ඒ නිසා මේ ලක්ෂණ කුසලයේ කියලා කියන්නේ පඬිත ලක්ෂණේ බාල ලක්ෂණේ කියලා කියන්නේ අපි ඔය ලයිස්ට්ුවක් බලලා anu හරි දාන එක නෙවෙයි. ඒ ಗುಣ තමයි ළඟ කොච්චර පිහිටනවද කියනවනම් ඒ ආකර්ෂණ ශක්තිය ඉබේම ඇති වෙන්න පටන් අර ගන්නවා. මේ පඬිත ලක්ෂණ තියෙනකොට විවේකයේ පැත්තට, නික්ලේශී පැත්තට, ගම්බීර ධර්ම පැත්තට, පරමාර්ථ පැත්තට ආදීන. බාල ලක්ෂණ එනකොට සම්මුතිය පැත්තට, සෙනඟ පැත්තට, කලගෝසාව පැත්තට, කෙලෙස් පැත්තට ඉබේම ඇදලා යනවා. අපි මේකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඇබ්බැහිය කියලා. ඔය ඇබ්බැහි කියන වචන සාසනික වශයෙන් සම්බන්ධ කරන්නේ සංඛාර කියන වචන තමයි. මේ සංස්කාර කියලා ගොඩක් තියාගෙන ඔන්න ඔය ඇබ්බැහි ටික තමයි. අපිට මේ සංස්කාර පොදි බඳගෙන කරේ තියාගෙන ඉන්නවා කියලා කියන්නේ ඔය ඇබ්බැහි අත්තරින් අපි ඉල්ලා හිටිනවා කොහේ ගියත් මට මේ කැම ඕනේ මට කොහේ ගියත් මේ ඇඳ බුද්ධිය යන්න ඕනේ මට කොහේ ගියත් මේ රුචි ඕනේ කියන මිනිහා බේලිච්ච දරකඩක් ඔය කවදාකවත් හැදෙන්නේ නැහැ. අපි ඊට හදන්න ඕනේ ඕන දෙයකට හැර නැමෙන දැඩි රුචි අරුචිකම් වලින් පෙලෙන්නේ නැති හැඩ ගැහෙන තාලට යනවා නම් විතරක් ධර්මය අපිට අනුග්‍රහ කරනවා. කල්යාණ මිත්‍රව අනුග්‍රහ කරනවා. පඬිත් ලක්ෂණයට අපිට හැඩ ගැහෙන්න පුළුවන්. මෙලෙක් ගති නිහතමානී ගතිය එනවා. ඒ ජීන්සා යෝග ජීවිතයක් තනවාඩනවයි කියලා කියන්නේ ඇත්තටම කියනවනම් වඳින්න වටිනවා. නම් ලෝකයාගේ පැත්තේ බලනකොට මේ ලෝක න්‍යාය ධර්ම වලට විරුද්ධව යෑමක් පේනයි. ලෝකේ තියෙන්නේ පොසතුන් එක්ක ඉන්න බලාපන් දුප්පතුන් අත ඇරපන් පඬිතුත් එක්ක ඉරපන් බාලයෝ අත ඇරපන් කියලා නෙමේක තියෙන්නේ පඬිත්‍යත් එකයි මේ මෝඩයත් එකයි හැසිරෙන ස්වරූපෙන් තමයි දන්නව මොකද්ද කරන්න ඕන කියලා. හැබැයි දෙන්නේ එක්කෙනෙකුට අඟවන්නෙත් නෑ මම මේ අඳුනගෙන මෙයාට ඇදිලා යනවයි කියන්නේ. ඒ නිසා මෙවැනි මේ යෝග ජීවිත ගත කරන යෝග ගති ලක්ෂණ තමන්ට ලං කරගන්න කෙනෙකුට ලෝකයා කියන්නේ භාවනා පිස්සයි කියන. එමුද ලෝකේ ගති ලක්ෂණ නෙවෙයි යන්නේ ඒගොල්ලෝ යන්නේ වෙනම ක්‍රමයකට. ඒ නිසා මේ 1940 ගණන් 60 ගණන් වගේ විතර වෙනකොට මේ ගැන ලියනකොට අපි පන්දිල ලොකු අපත්‍යච ලොකු සංසතිය ලියලා තිනවා මේ තනං අමාරු ගමනක ගඟ දිගේ ඉහළට පීනන්න හදන බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ආශිර්වාද කරන මේ යෝගාවචරයට භාවනාපිෂයි කියලා සමාජයේ කෙලපිරිච්ච padikkamakata තරංග සලකන්නේ කියලා. හැබැයි යෝගාවචරයත් ඒ සමාජ සැලකිල්ල කෙලපිරිච්ච padikkamakata තරංග සලකන්නේ නැතුව යනවනම් ඕන වෙලාවක යෝගාවචරයක් වෙන්න පුළුවන්. මේ සමාජ සැලකිල්ලත් එක්ක මේ ගමන කරන්න බෑ. මොකද සමාජයේ දන්නේ එකයි මේ පැත්තට අදිනවා ඒගොල්ලෝ. එනිසා යෝගාවචරය දැනගන්න ඒ ඇදිල්ල තියෙන බව දැනගෙන ගුරුත්වාකර්ෂණය වගේ පොළොට අදින බව දැනගෙන ඒක කපාගෙන අනිත් පැත්තට යන්න නිතරම ඒ භාවනා සීල සමාධි ප්‍රඥා ගුණ වඩන්න ඕන. එනිසා මේ ලක්ෂණ කුසලය එහෙම නැත්නම් යෝගලාද පඬිත ලක්ෂණය සහ බාල ලක්ෂණය කියලා කියන්නේ මිනිස්සු මනින එකක් කියලා වර්ධව ගන්න යන්න එපා. ඒකෙන් තමන්ගේ හිත තියෙන බාල ලක්ෂණ දුරු කරලා පඬිත ලක්ෂණ වැඩෙනකොට තමන්ටම තේරේ පඬිතයන් දිහාට ඇදිලා යන ආකර්ෂණයකුත් බාලයව හැලෙන ආකර්ෂණයකුත් තියෙනවා. මේවට කියන්නේ චිත්ත නියාම කියලා. ඒ චිත්ත නියමයට අහුණාට පස්සේ තමන්ට කරන්න දෙයක් නැයි බේම ඇදිලා යනවා. එහෙම නැතුව මේ බුල්ඩෝසර් ගෙනලා පසයින් කරනවා වගේ බාලයව නම් කරලා අයින් කරන පටන් අරගත්තොත් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා. ඔය ගෙවල් දොරවල් ඉන්නකොට භාවනා කරනකොට අනා ගන්න තැන තමයි යෝග. ඔක්කොටම අංගෙන්ඩ පටන් ගන්නවා භාවනා කරන්න පටන් ගත්තා. අපි ගෙදර කට්ටිය භාවනා කරන්නේ මං විතරනේ භාවනා කරන්න කියලා පටන් අරගා. අපි කිච්චරි ඒ දවසල ආපුවාම කියනවා මේ අපේ අම්මා පොයට ෆීල් ගන්න යනවා. ඊළඟ මෛත්‍රී භාවනා කරනවා. ඉතින් අපි ඒ දවසල අපි ළඟ කිසිම භාවනාවක් තිබුණා මං ඒක කොහොමද මෛත්‍රී භාවනා කරන බව දන්නේ කියලා. ගෙදරට එනකොට බැනගෙනලු ඉන්නේ ඒ දන්නවලු මෛත්‍රී භාවනා කළා තමයි කියලා. වෙනදා එහෙම නැතිලු. භාවනා කරන්නේ නැත් දවසල ගෙදර ආපුවම සාමාන්‍ය විදිහට නෝ මෛත්‍රී භාවනා කරපු දවසේ ගෙදරට ඉන්නේ ගොඩ වෙනකොට බැනගරලු. සීල් රකින්න නැත්තන්ට දුස්සීලෝ දකින්නට කරප්පා. ඒ තරම් ඒගොල්ලන්ගේ සීල ගණ බහලයි. ඒ වගේම භාවනා කරලා ධ්‍යානයක් කරේ මේ ගත්තට පස්සේ අනෙක් මිනිස්සු වෙන්නේ තිරිසන් සත්තු වගේ නහයෙන් බලන්නේ ඒගොල්ල දිහා. ඇස් දෙකෙන් නෙවෙයි. ඒ විපස්සනා කරනකොට කියන්නේ මම අසවල් ඥානයක් තියෙන්නේ. එතන අහල බාලි මිසල් තියෙනවා පැහැදිලිව වයර් මාරු වෙලයි කියන. සාධාරණයි මං කියන සාධාරණයි කියලා මේක. ඒ මොකද ඒගොල්ලෝ ඒ බාලේ වයින් කරන්න හදන්නේ අර වගේ මේ බුල්ඩෝසර් එකකින් නැත්තම් සවලෙන් උදැල්ලෙන් අයින් කරන්න හදනවා. බුදුජානනාංශ කියන්නේ ඒක නෙමේ තමන් ළඟ තියෙන බාල ලකුණු අයින් කරලා දාලා. තමන් ළඟ තියෙන පඬිත ලක්ෂණ වලට මේ දෙකම තියෙනවා. එක්කෙනෙක්වත් නැහැ මේ ලෝකෙම 100ක් බාලෙකෝ 100ක් පඬිතේ. එකම 100ක් පඬිතයි හිටියේ බුදුහාමුදුරුවෝ. අනිත් ඔක්කොම කලවම තියෙනවා. රහත් තුනත් කලවම තියෙනවා. එනිසා කිසි කෙනෙක් නුසුදුස්සෙක් නෙමෙයි. කිසි කෙනෙක් අනික් කටට ඔලුව උසන තරම් දෙයක්වත් නැහැ මේකේ. ඒ නිසා සාමාන්‍ය විපස්සනාදි කියනවා. විපස්සනා කොයි දෙයක් ලොකුත් නැහැ, කොයි දෙයක් පොඩිත් නැහැ. තියෙන ඔක්කොම සම කරලා ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා මේ ලක්ෂණ කුසලයේ කියන එක විද්‍යාවකට වැඩිය කලාවක්. කාලයක් පුරුදු කරලා හොඳම ක්‍රමය තමයි මේ වගේ පඬිත කෙනෙක් ඇසුරු කරලා එයත් ඔය තමන්ගේ දවස ගත කරන මොන විදියෙ ගැළපීමක්ද කරන්නේ කොයි හැම වෙලාවෙම තමන්ගේ මානසික තත්ත්වේ පවත්වාගෙන යෑම සඳහා කොයි දේෙන් හැම දෙයක්ම ප්‍රයෝජන ගන්නවා. සීලියත් ගන්නවා, සමාධියත් ගන්නවා, ප්‍රඥාවත් ගන්නවා, සාමාන්‍ය දැනුමත් ගන්නවා. අරකින් නිර්ලෝභි දාතා බයිශෝක මුක්තිර් සෑම ගුණයක්ම එකතු කරගන්නවා. එතෙකේ හිග ලෝකයක් නැහැ. බෞද්ධාගම බුද්ධ ශාසනයක් තියෙන කාලයක් වෙනකට හැම තැනම කොතනත් ඔයගේ එකනේ දෙනෙක් ඉනෝ. අන්නේ ආකර්ෂණ ශක්තිය ගන්න නම් තමන් තුළ මේ ගුණ වඩන්න ඕනේ. රූපංජු වෙන්නත් ඕන. භාවනා කරනකොට ඒ රූප ධර්ම මේමයි නාම ධර්ම මේමයි කියලා දැනගන්නත් ඕනේ. ඒ වගේම ලක්ෂණ කුසලී තියෙන්නත් ඕනේ. ඊගාවට න අසාතිතා සාටිතාව සාටිතෝ හෝති කියලා තව තුන්වෙනි ලකුණකට මම යන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ දෙක පිළිබඳව අපි සෑහෙන ප්‍රමාණයක් ඉදිරිපත් කරගත්තයි කියලා. මේ තුන්වෙනි ලක්ෂණයේදී කියන්නේ හරක් බලන මිනිස්යාගේ මිනිස්යා දැනගන්න ඕනේ ඒ හරකුන්ගේ සමහර තැන් තියෙනවා උන්ට ලෙවකා ගන්න බැරි තැන. අන්නේ ලෙවකා ගන්න බැරි තැනක පුංචි තුවාලයක් වුණොත් බොහෝම ඉක්මනට ඉහඳ තියනවා කියන එකක් තියෙනවා. සත්තු ගිහිලා පිටර දානවා. පිටර දැමන පස්සේ කුණු පණුවක් ගහනවායි කියලා එකට කියන්නේ ඒ තුවාලේ පණුව ගහනවා. ඉතින් අර හරක හරි වෙහෙසෙන් ඉන්නේ ඌට අතින් කහ ගන්නත් බෑ. ලෙවකා ගන්නත් බෑ. අන්නේ තැන් හරියට බලලා ගොපල්ලා ඒ පිටර උපක්‍රමයෙන් අයින් කරන්න ඕනේ. සාටිතං සාටිතා අසාටිතං සාටිතං හෝති කියලා කියන්නේ සතාට සතා විසින් අයින් කර ගන්න බැරි ඒ තුවාල වල පිටර දැම්මේ නැත්තම් එක දවසට පුපුරන පිටර. දාස් ගානෙන් එනවා. ඒකේ අටුවාචාන් වංශය පෙන්නලා දෙලා තියෙනවා. ඊට පස්සේ සතා ඒක සිවිය විදගෙන, හම විදගෙන, මස විදගෙන, නහර විදගෙන, ඇට විදගෙන කාගෙන යනවා. අපි කියන ඔඩු දුනොයි කියලා. අන්න ඒ වගේ ඒ දක්ෂ ගොපල්ලා ඒ හරක දඟලනකොට සමාල්ලාට කණේ gediya හැදෙනවා. එතකොට හරකා ඉන්නේ කන පාත් කරගෙන ලේ වැටෙනවා. ඒ තරමටම ඌට කරන්න දෙයක් කන ගසන්නත් බෑ, අඟේ වදිනවා. ලේ වැටෙනවා. ඉතින් ඉහඳ තියලා. ඉතින් ඒකට කොහොම තෙල් දාලා ඒ පඳු පිටර අයින් කරලා ඒ පිළියම කරලා දුන්නේ නැත. ඌට කන්නත් බෑ උණ. හරකට උණ. උකුර දෙක මැද කකියනවා. ඒ වගේ ඔය බෙල්ල පල්ලේ තල්ලේ ඒ වගේ දිනනවා තුවාල ඒ සතාට පිළියම් කරගන්න බෑ. ඉතින් ඒකට හරි වෙහෙසෙන් ওই ඉන්නේ උට කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ මොන දෙයක්වත් නැහැ උණ ගෑනේ. ඉතින් එහෙම අහරකා රැලෙන් කොන් වෙනවා. කණ්ඩ නැතුව බොණ්ඩ නැතුව වෙයිලා මැරලා යනවා. ඉතින් ඒ දන්නේ නැත්නම් යෝගාවචරයා මේ ගොපල්ලා මේ හරකට මෙන්න මෙහෙම අපහසුකමක් තියෙනවායි කියලා ඒක ඒක පිළියම් කරලා නොදුන්නොත් ඒ ඉතින් මාරාන්තික වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ එකක් සරුවචනංශයෙන් පෙන්ලා නැවතත් යෝගාවචරයට ආරෝපණය කරනවා. අසාටිතං සාටිතං හෝති කියලා මේ භාවනා කරනකොට සීල මට්ටමේදීත් එනවා, නැතුවම නෙවෙයි. මෙතන කතා කරන්නේ ඇත්තටම සමාධි භාවනා කරන මට්ටමේදී නැත්නම් ප්‍රඥා භාවනා කරන වෙලාවේදී හිතට එන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා මේ කාලයක් අර බැසිකිලි වලක් වගේ කුණු වෙච්ච මේ හිතට ගලන්නෙම මොදු වෙන්නෙම කුණු. ඒක නිසා ඇහින් මට අසවල් රූපේ බලන්න නැත්තම් කියලා, මට අසවල් සද්දේ අහන්න නැත්තම් කියලා, මට අසවල් සුවඳ බලන්න නැත්තම් කියලා, මට ජීව පිණුන අසවල් රස ලැබෙනව නම් හොඳයි කියලා, මට මේ විදි ආසන යාන වාහන කොට්ට මෙට ලැබෙනව නම් හොඳයි කියලා, මට මේ හිතවිලි හදන්න ඕනේ කියලා යෝගාචරයා ගෙදර දොරවල් වුණාට වැඩිය භාවනා මධ්‍යස්ථාන වල ගියාම ඒවා දෝරේ ගලන්න පටන් ගන්නවා. ඉතින් යෝගාචරය තනියම සැලසුම් කරනවා ඒ එක එකක් ලබන්න. ඉතින් ඒක නිසා ඇත්ත එක වහගත්ත ගමන් අර තුවාලෙට ඉහෙට තිබ්බා වගේ බොහෝම ශීඝ්‍රයෙන් මේක ඇවිල්ලා සම්පූර්ණ වාහිලා ගන්න. කාම විතක් එනවා. කාම විතක් කියලා කියන්නේ මේ පංචකාම ගුණයන් વિશે ඇති ආශාව. ඊට පස්සේ ව්‍යාපාද විතක් එනවා. එහෙම භාවනා කරනකොට කවුරු හරි කැස්සොත්, සද්දයක් කෙරුවොත්, මොන හරි එකක් ආවොත්, ගෙවල් දොරල ඉන්නකොට නැති තරම් වේග කේන්තියක් යන පටන් ගන්නවා. මෙච්චර වේදන් කළා ගෙවාගෙන මෙතෙන්ට ආව මිනිස් අසෝල ඇවිල්ලා කතා කරනවා, අසෝල මෙහෙම කරනවා, මේ දේවල් කරනවා. ආදි වශයෙන් අර පුංචි දේවල් නුරුස්සන ගතියෙනවා. විහිංසා විතක් එනවා. අනුන්ට හිංස කරන මට්ටම දක්වාම ඉහළට යනවා. ඇයි වයිදී ඔය ගිරිමානන්ද වගේ සූත්‍රවල සරුවච්චන්සේ පහාන සංඥාවෙන් විස්තර කරලා තිනවා uppannan kama vitakkan naadivaseeti pajahati vyanti karoti anabhavang gameeti kiya adivasane karanne epa ekat ekak hurutal karanne yanne epa naadivaje pajahati duruwan duruwan karanne kiyala vyanti karoti kelawara karanne kiyana makande kiyala kiyana naadivaseeti pajahati vyanti karoti anabhavang gameeti nathi nathi sthana pat karanne kiyala ඒ මොකද පොඩි ඉඩක් දුන්නොත් ඒක සම්පූර්ණ ගුණ ජීවිත විනාශ කරනවා. එනිසා මේ ප්‍රධාන වශයෙන් කියන මෙතන නම් හඳන් කළ දෙන කාම වියතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වෙන විදිහ කියන රාග, ద్వේෂ, මෝහ තමයි මේ කතා කරන්නේ. ඉතින් මෙව්වා ආපු වෙලාවේ ඉවත් එක හුරතල් කරන ගතියක් තිබුණොත් ඉතින් අර කොච්චර භාවනා කරලා අරමුණේ හිත තියානින්න ගියත් වැස්ස වෙලාවට දෙමින වහලයක් අත ඉඳගෙන බුදියන් හදනවා වගේ කඩාවත් කරන්න බෑ. මේවා කඩාගෙන වැටෙනවා. ඇතුළටම වැටෙනවා. ඉතින් සයිව දුරුවන් කිරීමේ ක්‍රම හරියට අර ඉහළ තියෙනකොටම ඉහඳ අයින් කරනවා වගේ මේ විතර්කේ එනවා තහ සමගම හඳුනා ගැනීම තමයි එකම විපස්සනා ක්‍රමය. නමුත් එහෙම ආවට පස්සේ හඳුනාගත්තත් විනාශය සිද්ධ වෙන්න නිසා සමත ක්‍රමත් ප්‍රමාණයට පාවිච්චි කරනවා. අපි කියනවා නම් කාම විතක්ක නිතං ආසාවල් රූප සද්ද ගන්ධ රස විශේෂයි ඇහකන දිවනාශේ පිනවීමේ විශේෂෙහි ව්‍යවෘත වෙන හිතක් තියෙනවා නම් ඉතින් ඒකට අසුභ භාවනා වැඩි වීම කියන සමත උපක්‍රමය කියලා දෙනවා. ව්‍යාපාදේ කියලා දේවල් නුරුස්නා ගතිය නිසා තරහව නිසා හිත නිතරම පීඩා වෙනවා නම් මෛත්‍රී භාවනා කරන්න කියලා. විහිංසාව විතක්ක එනවා නම් අනුන්ට හිංස කරන අනු වනසන වනස්හිතවිලි එනවා නම් ඒ වෙනුවට කරුණා භාවනා කරන්න කියලා. ඒවා සමත උපක්‍රම. හැබැයි මේකෙදි කියනවා ඔය පණු පිටර දානකොටම අරන් දැම්මොත් ඒක ලිවලා පණුව මැස්සෝ නොහහන්ට කටයුතු කෙරුවොත් සතා බේරන්න පුළුවන්. පණු පිටර දැම්මට පස්සේ බොහොම ශීඝ්‍රයෙන් වැඩෙනවා. ඒ නිසා මුල් පටන් ගන්නකොටම දැකීම තාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ කාම ව්‍යාපාද විහිංසාව කියන හිතවිලි එනකොට මේක මම මාගේ කියන තැවෙන සැලෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. එනවා තහ සමගම ඝන බහල වෙන්න කලින් මෝරන්න කලින් ඒවා දැක දැන ගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේක මගේ බුද්ධියට ගණ්ඩත් එපා පශ්චාත්තාප වෙන්නත් එපා. ඒක මගේ වැරද්දකින් එනවා මගේ අකුසල කර්මයක් මගේ කාල කන්නිකම කියලා හිතලා හරියන්නේ නැහැ. අප්‍රමාද වීම තුළින් විපස්සනා උපක්‍රමයක් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් තන වැඩිලා ගිහිල්ලා ඝන බහල වෙලා නම් රාගයක් ආපුවාම අසුභ භාවනාව, ද්වේෂයක් ආපුවාම මෛත්‍රිය, විහිංසාවක් ආපුවාම කරුණා භාවනාව වගේ ඒ උපක්‍රම යෝගාවචරය දැනගෙන තියෙනවා. දැනගෙන හිටියේ නැත්නම් අන්න අර ඉහෙත තියෙනකොට ඉහෙන පණ වගේ සිද්ධ වෙන සිද්දේ සිද්ධ වෙනවා. ඉතින් මේක මේ අයිතහමත්ම බරපතලයි මේ වැඩි. මොකද යම් කිසි කෙනෙකුට මේ වගේ කාම විතක්ක බහුල වෙනවා නම් බොහෝ විට ගුරුවරු ඒ කට්ටිය බහුල භාවයේ නිසාම භාවනාවට අබහුවිය වශයෙන් පිට කරන්න ඉඩ තියෙනවා. භාවනා මධ්‍යස්ථානේ පිට වෙන්නත් ඉඩ තියෙනවා. උපක්‍රමයක් දාලා බලනවා. ඒකට මේ අසුභ භාවනා වගේ කරලා එහෙන් බැන්නම් දිගටෝ මේ කාම හිතවිලි දෝරේ ගලන ගතියට එනවනම් එයා මොකක් හරි විලෝපනයක් ඇති කරන ස්ථානෙන් බැහැර වෙන්න වෙනවා. දැන් ද්වේෂයේ බහුල නම් හඳේලියයිද ඉරේලියයිද දවල්යයිද රායයිද කියන්න බෑ. භාවනා මධ්‍යස්ථානේ විසිකොරලා දාන ඉන්න බෑ. ඒක විහිංසා හිතවිලි එනවනම් ඒ පුද්ගලයාට කවදාකවත් සුවනින්දක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම අභව්‍යතාවයට පවපත් කරන්න ඉඩ තියෙනවා. නමුත් හැම කෙනා ළඟම ටිකක් තියෙනවා. කිසි කෙනෙක් නැහැ මේක නැති. ඒ නිසා ඒක හරියට විතර්ක හඳුනා ගන්න එක ඉතා වැදගත්. ඉතින් මෙතෙන්දි මට මං කැමැති මතක් කරලා දෙන්න යම්ම චිත්තක්ෂණයක මෙවැනි පාසාවරණයක මෙවැනි පසුබිමක මෙවැනි නිදානක ඉඳලා කල්පනා කරන යම්ම චිත්තක්ෂණයක අරමුණේ හිත පවතිනවා කියලා කියන්නේ මේ තුනම නැහැ. කාමච්ඡන්දේ වෙලාවේ නැහැ, ව්‍යාපාදේ නැහැ, විහිංසාව නැහැ. ඒ නිසා යෝගාවචරය කල්පනා කරනවා මෙහෙම ඉඳගෙන ඉන්නකොට හොඳට පටල වල මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන හිතවිල්ල කියන්නේ මේ බරපතල අකුසල කර්ම නැත්තම් මේ කෙලෙස් මුල් තුනම නැති අවස්ථාව කොච්චර වටිනවද කියලා කල්පනා කරනවා. එහෙම ඉන්නකොට යාට ඉඳගෙන ඉන්නේ පහසුව තුල අපි හිතමු ආස්වාස් ප්‍රසවාසයේ වැටෙන්න ගත්තයි කියලා. ඒ ආස්වාසයේ වැටෙනදි මේ ආස්වාසය කියලා එක මෙනෙහි කරන ගතිය, දන්නා ගතිය තියෙද්දි ඒ යෝගාචර 100%ක්ම සන්තෝෂයෙන් ඉන්න බලන් මේ හිතේ රාගෙට. මොකද අරමුණට රාග කරන්න දෙයක් නෙවෙයි ආනපනේ ආස්වාසය කියලා කියන්නේ. ද්වේෂේ නෑ. ද්වේෂය තිබුණා නම් මේ විදිහට ආස්වාස කරනකොට ආස්වාස බව දන්න බව සතුටු වෙන්න බෑ. විහිංසාවක් නැහැ. ඒතර ප්‍රසවාස කරනකොට ප්‍රසවාසය දන්නවනම් ඒක නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි ඉඳලා ආපතනත් එක බලනකොට මේ කාම ලෝකයේ රූප බලමින් සද්ධාමෙන් ගඳ බලමින් රස බලමින් පාස ලැබෙමින් ජීවත් වීම පෝසත්කමක් කියලා හිතන ලෝකෙන් ඇවිල්ලා මේ වගේ තැනට ඇවිල්ලා භාවනා කරනකොට එක චිත්තක්ෂණයක ආස්වාද ප්‍රසආශෝ පිම්බිම හැකිලිම හෝ වම දක්න වශයෙන් බලනවා නම් සංසාරේ පුරාවට කරගෙන ගැඩ ගැහි ගොඩ ගැහි ආපු මෝහ පටල සියල්ලම එක පාරෙන් කපලා යනවා. මේ සතිය කියන්නේ ඒ තරම්ම බරපතල බලවත් කුසල වේගයක් ඒකට උපමාවක් කියනකොට මට මතකයි ඔය නිවනේ නිවීමේදී ඒ ස්වාමීන් වහන්සේ පාවිච්චි කරා ඔය විජේබාරජුරු ඉන්න කාලේ ලංකාවේ හිටියලු මේ නීලමහ යෝධයයි කියලා යෝධෙක් ඒ යෝධයා මේ රජුරුවන්ට හිතුනලු ඉන්දියාවට ගිහිල්ලා චෝල දේශයට ගහලා චෝල රාජ්‍යයෙන් මේ පණ පිටිමු සෙනග අරගෙන ඇවිල්ලා ලංකාව වැඩ කරන්න. පස්සේ මේ රජුරු යුද ප්‍රකාශ කරලා ඒගොඩට යන්න හදනකොට මේ නිලමහා යෝධයා කෙරුවේ ළඟ තියෙන චක්‍රායුධය කියලා එකක් දබරගෙල්ල උස්සලා චක්‍රායුධය කරකොල වේග කරලා මහමුදට ගහපුවාම මහමුද දෙබෑ වෙලා 20,000ක් සෙනග යනකම් මුහුද දෙබෑ වෙලා තිබුණයි කියලා කියනවා මහා වංශය. මේක හුඟක් වෙලාවට අතිශෝක්තියක් වෙන්න ඇති එක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. ඒ චක්‍රායුධය ඒ තරම් වේගයි අර ඝනකඩ මහ පොළොව වගේ පොළොව මතු කරන තරම මුහුද දෙබෑ කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒගේ සති එක චිත්තක්ෂණය අර මහා මුහුද වගේ තියෙන කෙලස් ප්‍රවාහය 100%ක්ම කපලා අඩියටම වදින. වැදුනොත් පමණයි ආස්වාසය ආස්වාසයෙන් වැටෙන්නේ. ප්‍රස්වාසය ප්‍රස්වාස වශයෙන් වැටේ. පිම්බීමක් වශයෙන් වැටේ. නැහැකිලිමක් හැකිලිමක් වශයෙන් පොළොව තියෙනකොට පොළොවේ මේ වැල්ලේ අවිජිනවල මේ පපඩම් පුපුරන්න වගේ දැනන ගතිය කියලා කියන්නේ 100ට 100ක්ම ඒකේ කාමච්ඡන්දේ නෑ, ව්‍යාපාදේ නෑ, විහිංසාව නෑ. ඒක නිසා එක දවසක් අපි පැයක් භාවනා කරන කෙනෙක් අපි හිතුවොත් එක චිත්තක්ෂණයක මට එක ආස්වාසයක් දකින්න පුළුවන් උනායි කියලා සන්තෝෂ වෙන්න පුළුවන් සංසාරේ පුරාට තියුණු මෝහ පටල එක චිත්තක්ෂණයකදී කැඩුවා. හැබැයි ඊගා චිත්තක්ෂණේ ආයසරයක් කාමච්ඡන්ද ආයතරයක් ව්‍යාපාදේ ආයසරයක් විහිංසාව වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයතරයක් අර නිලම ආයෝදයා කසකවන වගේ කරකොල ආයසර චිත්තක්ෂණයක් ගන්න පුළුවන් නම් එතකොට ආයෙත් මොහොතේ අඩිය පේන. මෙන්න මේ විදිහට එක මෙනෙහි කිරීම ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් හැකිලිම වශයෙන් වම වම වශයෙන් දකුණු වශයෙන් එක මෙනෙහි කිරීමක් කරන්න පුළුවන් නම් එක තප්පරයකට එකක් තප්පරයකට එක චිත්තක්ෂණයක් කෙලස් නැතු ඉන්න පුළුවන්. ඒ වෙනා තප්පර පහක් භවනා කළොත් සංසාර දිගට ගෙනාවක චිත්තක්ෂණ කෙලස් ප්‍රවාහ යන්ත මෝහ පාටල චිත්තක්ෂණ පහකට කපන එමන්ස විනාඩියක් භාවනා කරලා 60 වාරයක් චිත්තක්ෂණ පිසු දින විනාඩි 5ක් භාවනා කරලා 300 වාරයක් හිත කෙලෙස් වලින් අයින් කරනවා. ඔය මදිද? ඔය ටික මදිද අපේ ජීවිතේට? මෙච්චර කෙලෙස් බලමුළු මාර සේනාවල් සහිතව අපි යටකරන හදද්දී අපි ළඟ තියෙන චක්‍රායුධයක් ඕන වෙලාවක අපිට යන්න පුළුවන් මූල කර්මත්තාණ්ඩ මට හිතෙන ඔකට නිවන කියලා කියන්නේ කියලා. කිසි විපස්සනා ඥානාවක් කිසි ධ්‍යානයක් කිසි ඉදි ප්‍රාත්‍යහාරයක් කිසි අභිඥාවක් මොකක්වත් ඕනේ ඕක තමයි අපි මනුස්සෙක් වශයෙන් ලැබපු උත්කෘෂ්ඨම ඵලෙ. ඕක දවසකට අඩු ගාණ චිත්තක්ෂණ පහක් කරන්න බෑයි කියලා කියනවා මේකටත් වැඩි කාලකණිකමක් තියෙනවාද කියලා හිතන්න වෙනවා. මොනවද මේ පහඳින්නේ කාටද මේ හම්බ කරන්නේ? අපි දවසකට එක චිත්තක්ෂණ පහක්වත් බැරි නම් මාත් එක්ක මට ජීවත් වෙන්න මොකද්ද මේ කැම්බිටිල්ල කරත්te බඳගත්තු ගුණා වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇදපන් වෛරෝ බරභාගේ කියලා අදින. අපි හිතනවා යුතුයකම් කියලා. අපි හිතන මේව මේ වගකීම් කියලා. නමුත් සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා මේකට මෝඩකම කියලා කියන. තකචීරුකම කියලා කියන. එනිසා මට මතක් වෙනවා ඒක අම්මා කෙනෙක් ඒ දානිවල උඩට ආපු වෙලාවේදී කණ්ඩායමත් එක්ක කතා කරගෙන ඉන්න වෙලාවේදී හුඟක් ඔය අපේ දායකව භාවනා කරන්න. ඒගොල්ලෝ බුරියෙන් පල්ලෙහාට තමයි සලකන්න දන්නේ. බුරියෙන් උයරාට සලකන්න දන්නේ. ඉතින් අපිත් මේ පුළුවන් තරම් උත්සාහ කරනවා දායකව ගෙන්නගෙන භාවනා කරවන්න කොහොමද තියෙන්නේ? අවුරුදු 45ක් අපිට කන්න දුන්නනේ. ඉතින් ඒ කට්ටියෙන් තහනකොට ඒකේට කට්ටිය කතා කළේකෝ එක්කෙනෙක්වත් භාවනා කරන්න ආයේ නැහැ කිව්වා. මම කුටිය පිරෙන සෙනඟ හිටියා. ඊට පස්සේ මං කිව්වා ඉතින් මෙච්චර කල් අපිට කන්න දුන්නේ කී අපි ණයයි ඕගොල්ලන්ට. ඒක නිසා අපි උනන්දු කරනවා එක්කෙනෙක්වත් නැද්ද අඩු ගාණ විනාඩි 5ක්වත් භාවනා කරපු කෙනෙක්. ඒක අම්ම කෙනෙක් අත ඉස්සුවා. ඊට පස්සේ මං කව බුදුමාහාර වටනාකමක් තියෙනවා අම්මේ ඔය සිනගත් එක උඹ අපායට ගියොත් උඹ විතරක් යම රජුරු ආපහු වෙවයි. අනික කටිය සේරම නිසරවණේ ගියයි කිව්වත් වැඩක් නැහැ. කෙලින්ම යම පල්ලන්න බාර දෙයි කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ මම එච්චරම බරපතල භාවනාකාරයක් නෙවෙයි. ඒකට මං කව අඩු ගානේ අත උසන්න පුළුවන්කමක් තිබුණානේ. මට කියලා දෙන්න පුළුවන් ද අම්මා? අම්මගේ වචනෙන් ওই පිරිසට ඇහෙන්නේ මොකද්ද භාවනා කරන්න කියන්නේ? මම කිව්වොත් අහන්නේ නැහැ නේ මොකද මං පරණ ආමුදුර කෙනෙක් මම ඉත බාලා තියෙන සිගුරක් දාගෙන ඉන්නේ ඒ නිසා ආමුදුරණන් ඉතින් භාවනා කරන්න පුළුවන් අපිට තමයි දෙල්ලම කියලා නේ ඉතින් ගියෝ හිතන්නේ අර අම්මා කියපු කතාව මට බුදුම හිතුණා ඒ අම්මා කියනවා මම පන්සලට ගියාට පස්සේ පොයි දවසේ ඒ ආමුදුරෝ කිව්වලු ඕගොල්ලන්ට ගොඩක් බැරි නම් මලක් කිඹින තරම්වත් එක හුස්මක්වත් දවසකට සිහියෙන් ගන්න දෙයිය ඉතින් මම ඒවා කට්ටියකින් දැන් මේ අම්මා කියපු කතාව තේරෙනවද කියලා දවසට මේ මලක් කිමින තරම් එක හුස්මක් සිහියෙන් ගන්නට ඒකත් බැරිද කියලා. ඉතින් අනික් කට්ටිය කියනවා අපි දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒක භාවනාව කියලා. මොකද එච්චර තමයි අපිට දෙන්න තියෙන්නේ මේ කොච්චර කරදර තිබුණත් චිත්ත පීඩති තිබිච්චාය, කාමච්ඡන්ද තිබිච්චාවයි, ව්‍යාපාද තිබිච්චාවයි, විහිංසාව තිබිච්චාවයි ඔක්කොමත් ගොජදාදී එක හුස්මකට මට ආපහු යන්න බැරිද කියලා බලන්න. එක පිඹීමක් දිහා මට බලන්න බැරිද කියලා බලන්න එක පියවරක් මට තියන්න බැරිද කියලා බලන්න මේ තීදී ඒ කියන්නේ අපේ නිවන් දකින්න තියෙන හැකියාව කුසලතාවයේ මේ පෙරපිනේ කිසිම අඩුවක් නැහැ. ඉතින් අපි දැන් උදව් කරන්නේ මේ චිත්තක්ෂණයටද නැත්නම් අනික් කෙලස් ප්‍රචිත චිත්තක්ෂණයද කියන එක තමයි. අසාටිතං සාටිතං හෝති කියලා බුදුහාම සඳහන් කරන්නේ දෙන්න එපා මේකේ මේ ඉහඳ තියන්න. දෙන්න එපා මේකේ ඔඩුදුවන්න. එන්නකොටම අයින් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා එක දවසක හරි අපි පටන් අරගත්තොත් මේ අපේ චිත්ත ප්‍රවෘතිය විඥානස්රෝතය එක චිත්තක්ෂණයකට මේ කාමච්ඡන්ද ව්‍යාපාද එහෙම නැත්නම් මේ කාම විතක්ක ව්‍යාපාද විහිංසාව විතක්ක නැති චිත්තකේ යන්න පුළුවන් කියන එක පෙන්ලා දෙන්න ඊට පස්සේ අපිට හිතට වගකීමක් දෙන්න පුළුවන් ඔබ මාරපාක්ෂිකද බුද්ධපාක්ෂිකද ධර්මපාක්ෂිකද දැන් පුරාවට මේ මායයටද මේ කෙලෙස් වලටද පහඳින්නේ එහෙම නැත්නම් මේ manussකමේ තියෙන මේ කෙලෙස් කපන්න පුළුවන් ශක්තිය ගන්නවද කියලා අභියෝග කරන්න පුළුවන්. ඉතින් මෙච්චර අතර බරපතලෙන් මම මේ හිටවදින්න ඕන නිසා කාවදින්න ඕන නිසා කිව්වට භාවනා කරන පිරිස් දැක්කට පස්සේ මට ලොකු සතුටක් එහෙම නැත්නම් ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා. මම හිතුවට වඩා විශාල පිරිසකට හොඳට සමාධිය තියෙනවා. මුදුවර සතිය තියෙනවා. උත්සාහ කරන පිරිස අතර මම හිතුවේ බොහොම වැඩි. මම විශේෂයෙන් මේකේ සතුටටපත් උනේ ඔය පිටකොටේ කරන ඉස්සල්ලාම මම එළියට කරලා ගිහිල්ලා කරපු දේශනාවලදී මම බොහොම සතුටුනා. මෙච්චර කාර්ය බහුල ජීවිත ගත කරන ඉතාම සංකර සංකීර්ණ ජීවිත ගත කරන බොහෝ දෙනෙක් දැනටමත් මේ මේක චිත්තක්ෂණය පැය භාගයම ආරේ පවත් ගන්න පුළුවන්. මුත්‍ය යත්තන ප්‍රශ්න තියෙනවා තාම. ඒ කාම විතක්ක ව්‍යාපාද විසක්ක විහිංසා විතක්ක යන උප්පන්න උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නාදි වාචේති පජාති විනෝදේති බියන්ති කරෝති යන භාවං ගමේති කියන ඔය පහාන සංඥාවේ ගියාට ඔය තුන අයින් කරපු ගමන් ඔකේ යට තියෙනවා තව විතක්ක හයක්. ඒක මීට වැඩිය බොහොම සූක්ෂමයි. කෙලින්ම බැලුව බැලමට රාග ගතියකුත් නැහැ, ද්වේෂ ගතියකුත් නැහැ. හැබැයි එවුව මේ ගෝපාලක සූත්‍රයේ කියන එකක් නෙමෙයි මම මේකෙන් පොටක් පාද ගන්න හදන්නේ. එවුවට ගියාම එවුව මේ විදිහට කාම ව්‍යාපාද විහිංස වගේ ගඳ ගහන එවුවත් නෙමෙයි. බැලුව බැලමට බොහොම සුන්දරව පේනවා. හැබැයි අර තාර වගේම නොමගරිනවා. ඒ හයයි මේ තුන එකතු කරපුවා මේවට කියනවා මහා විතර්ක කියලා. මේ මහා විතක්ක වල දුටුපමණින්ම නතර කළ යුතු ලත්තනම ලොප් කරන්න කියන්නේ මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක තමයි. නමුත් මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වල දක්ෂ වුණාට පස්සේ ඒ tire අයින් කරාට පස්සේ ඊගාව tire පේනවා. ඒ tire තියෙනවා අමර විතක්ක, ජනපද විතක්ක, අනවඤ්ඤත් පරිසංවිත විතක්ක, පරානුද්යතා පරිසංවිත විතක්ක, ලාභ සක්කාර පරිසංවිත විතක්ක වගේ කියලා විතක්ක වගේක් තියෙනවා. බැලුව බැලමට නම් හරීම හිතසුවවාදී. ඒ අමර විතක්කේ කියලා කියන්නේ මීට පස්සේ නම් මම ලෙඩ වෙන්නේ නැහැ කියලා ගන්න විතක්කේ. දැන් නම් මේ විදිහට මට ලෙඩ වුණා, අර කමාරු ආවා, මේ අමාරු ආවේ කෑම හොඳ නැති නිසා, මීට පස්සේ නම් මම 100%ක් නිරෝගී ජීවිතයක් ගත කරන අමරණීය වෙනවයි කියලා අමර විතක්ක වගේ. ඉතින් ඒක ආවට පස්සේ උඟ දෙනු නිතර හා මේක හරි බොහොම හොඳයිනේ, මේක මේ මානසික සෞඛ්‍ය කායික සෞඛ්‍ය ගැන හිතන්නේ කියලා. මම සරුවච්චනන්ද සඳහන් කරලා තිනවා එක චිත්තක්කෙනකෝ කවුරු හරි කියනවනම් මට ලෙඩක් නැහැ කියලා පිස්සෙක් කියන. ඒ බාලකමට කරන කල්පනා කරන්නේ මොකද අර පොඩ්ඩක් හිට හම්බෙච්ච ගමන් අපේ හිත තොරන් ගන්න හදනවා. ඒ නිසා අමර විතක්ක එනකොටම දැනගන්න ඕනේ මේ කොරන්න බැරි දෙයක් මේ දඟලන්නේ. අර හොඳට සතිය පවත්වන්න පුළුවන් වෙලාවේ මේ අමර විතක්ක හිතනවා. එතන ජනපද විතක්ක කියලා જાතියක් තියෙනවා. හොඳට තේරෙන්න පටන් අර ගන්නවා විවේකීව ඉන්නකොට. අරතන මෙහෙම වෙනවා ඇති මේ තන මෙහෙම වෙනවා ඇති මම මෙතන හිටියට මොකද කියලා භාවනාය හොඳට සියල්ල කරදර නැතුව ඉන්නකොට gedara වෙන දේවල් එහෙම නැත්නම් වෙන භූගෝලීය වෙන්වෙන් නැත්නම් වල වෙන දේවල් ජනපද විතක්ක කියලා මේවට කියන්නේ ඒවා ගැන කල්පනා කරන්න පටන් ගන්නවා හොඳට කල්පනා වෙනවා සීබුද්ධිය මොකද හිත විවේක නිසා නමුත් වෙන්නේ මොකද්ද මූල කර්මත්තරේ පන්නනවා සතිය නැති වෙනවා එම් බැලුව බැලමඩින් ජනපද විතක්ක කියන්නේ නරක දෙයක් නෙවෙයි ජනපද විතක්ක තමයි රේඩියෝ එක කියන්නේ. ජනපද විතක්ක තමයි පත්තර කියන්නේ. ජනපද විතක්ක තමයි ටෙලිවිෂන් එක කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම කුණු කන්දල් හොයලා අග ලගුඩි ඇඹලු වගේ ඇඹලක් අතර දෙනවා කාපන් කියන. ඉතින් කෑවට පස්සේ හරි වැඩි. ඒ නැතුවම බැරි තරමට තියෙන චේකරල් නැත කළ මෙහාට පස්සේ ඉව නැති වුණාට පස්සේ මහා හිගයක් එන්න පටන් ගන්නවා. මහා අඩුපාඩුවක් තේරෙන්න පටන් ගන්නවා. ඒ අර සුද්දෙක් ඇවිල්ලා මේ එදෙන ගෝයෙන්ක භාවනා ක්‍රමයේදී ගිල දවස් 10ක් ඉඳලා වචනයක්වත් කතා කරන්න දුන්නේ නැතුළු වචනයක්වත් කියවන්න දුන්නේ නැතුළු ඉතින් මිස්කන අල්ලගෙන හිටියක් දවස් 10 වුණාට පස්සේ ගිහිලා කියනවා දත් මදින්ට අරගෙන දත් බෙහෙත් පෙට්ටියේ තියෙන අන්තිම පුංචි අකුරත් කියවුවා අර කියවන තියෙන ආශාව නිසා දත් බෙහෙත් පෙට්ටියේ තියෙන පුංචි අකුරු ලීලා තියෙන ඔක්කොම අල්ලගෙන කියවන්න පටන් අරගත්තලු පේරුණලු ඇඟ ඇතුලේ පුදුම හිගයක් තියෙනවා කියන්නේ. ෆුට්බෝල් ගේම්ස් කොච්චර දෝ ගානක් දාන එක දිගට දවස් ගානක් බැලුවා. එයාට පස්සේ කල්කලා බල්ලා යා කියනවා මෙන්න බලන්න අපි මේක කොච්චර පුරුදු කරගෙන තියෙනවද මේක නැතුව හිටියට පස්සේ තමයි තේරෙන්නේ මේ ජනපද විතක්ක කියන එක අපේ හිත කොච්චර පුරවනවද කියන්නේ. ඊගාර තිනවා අනවඤ්ඤත්ති පරිසංවිත විතක් කියලා මම මීට පස්සේ නම් කාගවත් බැනුම්ක් අහන්නේ නැහැ කියලා. බැනුම් නාහන්න මම කටයුතු කරනවා කියලා අවඥා නැති හිති නැති જાති හිතවිල්ලක් මම ඇති කරන මම වචනෙන් කරුවක්වත් වරද්ද ගන්න නැහැ මීට පස්සේ ක්‍රියාවෙන් වරද්ද ගන්න නැහැ හිතවිල්ලකින්ත් වරද්ද ගන්න නැහැ මම මීට පස්සේ දොස් නැති කෙනෙක් වෙන බවට පත් වෙන්න හදනවා කියලා හිතවිලි වගේක් එනවා. නිදොස් කෙනෙක් මේ ලොව ඉපදිලා නැත කියලා මේක කරන්න පුළුවන් දේවල් නෙවෙයි අර භාවනාව හරියනකොට ඇති වෙන පිළිල තමයි මේ. අනිත් එක තමයි පරානුද්දායතා පාඩ සංවිත විතක්ක. හොඳට භාවනා කළා අර වගේ අරමුණ සමාධිගත වේගෙන පාවන යනකොට හිතෙනවා අනේ මෙච්චර වටන භාවනා ක්‍රමයක් මට හම්බුණා. මේක මගේ අම්මට දෙන්න නැත්තම් මගේ තාත්තට දෙන්න නැත්තම් මගේ ගුරුවරට මේක කියලා දෙන්න නැත්තම් අනේ මගේ දරුවට මේක දෙන්න නැත්තම් අනේ පන්දලේ හාමුදුරන්ට මේ පොතක් ගිහිල්ලා දෙන්න නැත්තම් කියලා ඉතින් අර Tamange business එක පැත්තක තියේදී කොනා කරත් වේකුල ගන්සබා business පටන් ගන්නවා. ඉතින් නැගිටින්නේ හෙන්න තොරණක් ගහලා. ඉතින් මෙතන ඉගෙන භාවනා කරන්න පහසුකම් තියෙද්දි මොකද අර වගේ පරානුද්දායතා පාඩ සංවේදී. ඉතින් ඒක අහනකොට ඕන කෙනෙක් හිතන්නේ ඉතින් හොඳ දෙයක් නේ. ඉතින් අනුගණ අනුකම්පාවක් නේ කෙරෙන්නේ කියලා. නමුත් වෙන්නේ මොකද්ද? අර චිත්තක්ෂණේ පණ. ඒ වාගේම මේ වගේ විතක්ක જાති 6ක් සඳහන් කරලා තිනවා ලොකු ස්වාමීන් වහන්සේ මේ තෝරලා පොතක ලියලා තිනවා. මේ විතක්කත් එක්ක වැඩිපුර හැප්පෙන්න යන්න එපා. කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංචා විතක්ක නම් ලත්තන ලොක් කරන්න බෑනේ මේ වගේ භයානකම තේරුම් ගන්නයි කියලා තියෙනවා අපි දවස පුරාවට ගත කරන්නේ ඔය වගේ විතක්ක වගේක් ඇතුව. තමන්ගේ වැඩේ පැත්තක තියෙද්දී අනුන්ගේ වැඩ ගැනයි රටේ ලෝකේ දේවලුයි මොනවා ගැන කල්පනා කරමින්ලා අපි හිතනවා අපි විශාල පුළුල් මනසක් සහිත මානවතාවයෙන් යුක්ත කෙනෙක් කියලා. නමුත් මේ විතක්ක දිගේ යන බව දන්න ඇත්තට මේක හරි ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් ගතියකුත් යෝගාවචර ජීවිතේ ඉස්සරහට හම්බ වෙනවා. දැන් මෙතන තියෙන්නේ මනෝ විකාරයක්. මෙතන තියෙන්නේ ආස්මාලිකා තැනිල්ලක්. අන්නේ ටික දන්නේ නැත්නම් ඒ යෝගාවචරය අර අසාටිතං සාටිතං හෝති කියන විදියට ඉහඳ තියෙනකොටම ඉහඳ අරන් දාගත්තේ නැත්නම් තුවාලෙ කුණු වෙනවා. ඒ හොඳට බලන්න මේ භාවනායි වැඩපිළිවෙලට ආවත් මේ එකිනෙකා කතා කරනකොට ඒ කතා කරන මාතෘකාවේ කවදාක සතිය තියෙනවද කියලා. ඒ වුණාට දෙන්නේ දැක දෙන්නේ දෙන්නේ දැකපම අර කූඹි දෙන්නේ කම්බෙච්චා මූණ මූණ දාලා මොනවද දුන් අර කතා කරනවා ගෙපේ හැම යෝගාවචරයකම කුටු 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 ගන්නවා එක නයි එකතු වෙලා ඉතින් ඒගොල්ලෝ හිතනවා මේක මේ හොඳ නෑනේ ගුඩ් මෝනින් කිව්වේ නැත්තම් කට්ටිය දැක්කා ඉතින් ගුඩ් මෝනින් ගුඩ් ඊවෙනින් කියන්න පටන් ගන්නවා මේ ඇවිල්ලා දන්නේ නැහැ අර තව මිනිස්සෙක් ඔළුව නරක් කරනවායි කියලා. විවේක වෙන්න හදන මනුස්සයට එන්න දෙන්නෙත් නැහැ. ඉතින් සම මේ මෙතෙන් ආවට පස්සේ ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් විදිහට හැසිරෙන්නේ කියනවා. කන් ඇත්තේ නමුත් බීරෙක් විදිහට හැසිරෙන්නේ කියනවා. යමකම කරන්න පුළුවන් වුණත් කොන්දපන් නැති කෙනෙක් වගේ හැසිරෙන්න කියලා කියනවා. තේරුණාට මොඩෙක් වගේ හැසිරෙන්න කියලා කියනවා. මොකටද මේ? මේ ඉහඳ එන්න ඉඩ තියෙන. එකක් මට කිය හැකි මේකෙදි යෝග ජීවිතයේ ප්‍රධාන ප්‍රශ්නේ කායික මානසික නෙවෙයි වාචසික. යෝග ජීවිතේ නඩත්තු කරන්න යන බැරි ප්‍රධාන දෝරේ ගලන තැන සෝදාපාලුවට ලක් වෙන්නේ වචනෙන් තමයි. කයින් කරන එක නම් අල්ලලා හරි නැතකටයකට දඬුවම් කරලා හරි කරන්න පුළුවන්. මනසෙන් කරන එකත් අමාරුයි තමයි. නමුත් භයානකම දේ තමයි රටවට කර වැට බැඳවත් කටවට කර වැට බඳින්න බෑ. ඒ නිසා සරුවචනාංශයේ ආපත්‍ය හතරක් දේශනා කළා තිනවා වචනෙට, කයට තුනයි, හිතට තුනයි. ඉතින් ඒවා වචනේ නගන්නේ හිත ඇතුළේ ගොඩක් විතර්ක කරලා. වචනෙට නැගෙන්නේ මේ කොජ දානකේ පෙන ටික විතරයි. හැබැයි හැලිය පැහි පැහි තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක නතර කරලා හැලිය පැහෙන එකත් නතර කරනවායි කියලා කියන්නේ විශාල දුෂ්කර දෙයක්, සූක්ෂම දෙයක්. නමුත් ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු කරන්න ඕනේ. හැබැයි මේක භයානක පැත්තකුත් තියෙනවා. ඒ මොකද ඔය ලාංකිකයෝ ඉන්දියාවේ කට්ටිය එහෙම නැත්නම් ආසියාකරයේ අය තමයි මේ දැකපුවාම කුසුකුසු ගන්න ගතිය තියෙන්නේ. පිටරට සූද්දා සූද්දා දැක්කම කවදාකවත් හිනා වෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. හන්දාවට සූද්දා බල්ලෝ අරගෙන ඇවිදින්න යනවා. බල්ලා බල්ලගේ පස්සපැත්ත ඉඹට සූද්දා සූද්දාට කතා කරන්නේ. බල්ලන්ගේ තියෙනවා ඒ ගතිය දකින්නට හලෝ මචං කියන ගතියක් වගේ පේනවා. හැබැයි සූද්දා යන්නේ නිකන් දැක්කෙත් නැහැ, දැන්නෙත් නැහැ, කතා කරුවත් ඌට ඇඟට රිදෙනවා වගේ. ඉතින් මේ මනුස්සෙන්ට වෙන්නේ මොකද? දවසට පවුන් 30-40 දීලා ඩොලර් 34 දීලා කවුන්සලින් යන්න වෙනවා. ඒ කතා කරන්නේ නැතුව අර හිර වෙච්ච එක ඉතින් අර අහගෙන ඉන්න මනුස්සයර ගාණක් ගෙවනවා. සාමාන්‍යයෙන් 3000 4000ක් ගෙවන්න ඕනේ පැයට. අර අහගෙන ඉන්න මනුස්සයාට ඒකේ තව දෙල්ලමක් තියෙනවා හැබැයි. අහගෙන ඉන්න මනුස්සයා ඒ වෘත්තීය නිලධාරියෙක්. ඒ මනුස්සයා අරව නැති කරන්නේ එයා තව කෙනෙක් ගාවට කවුන්සලින් යනවා හැන්දෑවට. ඕගොල්ලෝ කොයි හිනා වුණාට ඕගොල්ලෝ අහලා බලන්න කවුන්සලින් කරන ඕනම කෙනෙක් මම කියන දේ බොරු කියනවාද කියලා. ඒගොල්ලෝ කරන්නේ ඩොලර් මෙච්චර ගාණක් දීලා අර කුණු කන්දල් ටික තේරම කුණු බල්ජිර දාගන්නවා. දාගත්තට හරියන්නේ නැහැ, ඒක පැහැෙනවා. පැහුනට පස්සේ ඒ මිනිස්සයා රෑට කාවට පුනින්ද යන්නේ. ඒ මිනිස්සයා තව කෙනෙක් ගාවට යනවා කවුන්සලින්. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අහනවා මේ කවුන්සලින් වැඩේ නැත්නම් මේ ෆ්‍රී ඇසෝෂියේෂන් වැඩේ ස්වභාවික මරණයක්ද තියෙන්නේ නැත්නම් කෘත්‍රිම මරණයක්ද කියලා. ආකිනෝ අනිවාර්යයෙන්ම කෘත්‍රිම මරණයක් දෙන්න වෙනවා නැත්නම් කවුන්සලින් වලට දැන් මම යනවා කියලා තුන් මඩ පිස්සු ඇදලා උළු නරක් වෙලා කාගෙලන්ට හරි මම කවදාද කවුන්සලර් කෙනෙක් වෙලා තමයි නතර වෙන්නේ කියලා දෙන්න. එතකොට ඌ එයාට කර තියෙන්නේ අනුගේ කුණු කන්දල් ටික කණ එකයි. නමු සතිය මේ සතිය ඇතුළෙන්ම මේක කරලා දෙනවා. තමන්ගේම ප්‍රශ්නේ තමන්ම දිහා බලලා නොසලී සිටීමේ. ලෙඩක් තමයි, බෙදක් තමයි, බෙහෙතක් තමනුමයි. මේ විතර්ක නගිනකොට බලාන ඉන්නවා මේක මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි, මේක පරානුද්දායිත පරිසංවිත විතක්කයක්, මේක ජනපද විතක්කයක්, මේක අමර විතක්කයක්. ඒ විතක්ක මෙහෙමයි මෙහෙමයි කියලා දැනගෙන එකක්කත් නම්බුවට ගන්න. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක විතරක් නෙවෙයි, සෑම විතක්කයක් දිහා බලා ඉනකොට අපේ හිත ටෙලිවිෂන් තිරයක් වගේ නිතරම ටෙලි ඩ්‍රාමා එකක් යනවා. අපිට පුළුවන් නම් පියවර පිටිපස්සට අර මේක තියා බලන්න ඉන්න අපරාධ සල්ලි වේදම් කරන්න ඕනේ ටෙලිවිෂන් එකක් ගන්න. නිකම්ම ෂෝ එක අහු වෙනවා. හැබැයි නළුවක් තමන් නිරීක්ෂණයක් තමන් විශේෂම සංස්කරණයක් තමන්ගේ. එදි මේනික හීන ලෝකෙක ඉන්නා වගේ තමයි තියෙන්නේ. භාවනා විශේෂයෙන්ම ආනාපාන සංසිඳනකොට අපි කියලා වැටෙන්නේ ආධුනිකයා ඔතෙන් තමයි. ඒක හීනයක්ද ඇත්තක්ද මේ හිතෙන් පේන දෙයක්ද කරන දෙයක්ද කියලා මොන තාලෙන්වත් තෝරන්න බෑ. විශේෂයෙන්ම සිවුම් විතක් වලට යනකොට හරි අමාරුයි තේරුම් ගන්න. මම මේ කල්පනා කරලා එන මනෝවිකාරයක්ද ඇත්තක්ද කියලා. නමුත් මට එකක් කියන්න පුළුවන් මේ වගේ විස්තරයක් මේ තරම් මේ ගැඹුරකට හිත ගැන විස්තර යන විස්තර මොන කිසිම ආගමකවත් මොන කිසිම මානසික විද්‍යාවක් ඇත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි තේරවාදී භාවනා පොතේ තරම් විස්තර කොහොක්වත් නැහැ ඒකේ හරියටම සිටියේ මැදලා පෙන්ලා තිනවා මෙන්න මෙතෙන්ට යනකොට මේක වෙනවා මෙතෙන්ට යනකොට මේක වෙනවයි කියලා බලාගෙන යනකොට අපි මේ මානවයේ පොදු ප්‍රශ්නයකට යට වෙලායි තියෙන්නේ මේක පුද්ගලිකකරණය කරන්න කියලා තමයි අපි විඳවන්නේ මේක ස්වභාවයේ චිත්ත නියාමයක් මේකේ තියෙන කියලා දැනගත්තට පස්සේ අපිට ඒක දිහා බලන්න පුළුවන් නාඩගමත් දිහා බලන්න. හීනිය අධ්‍යා බලන්න වගේ. මායාවත් දිහා බලන්න වගේ. ලීලාවත් දිහා බලන්න වගේ. ඩෙලිරාමයක් අධ්‍යා බලන්න වගේ බලන්න පටන් ගත්තට පස්සේ දුමාකාර නිදහසක් තියෙන අර ඉහට අයින් කෙරුවට පස්සේ වගේ තුවාලේ. ඒ වගේම සාකච්ඡාවකදී අපි නියම විදිහට sannivedanayak unoth මේ භාවනා කරනකොට හම්බෙන වගේ සෑහලුවක් හම්බෙන හැබැයි වල්පල් කතා කරලා නෙමෙයි ධර්ම සාකච්ඡාව. කමඨාන් සුද්ධ කිරිල්ලකදී. ඒ නිසා මේ සාකච්ඡා අනුග්‍රහිතය හරි වැදගත් භාවනාවක්. හැබැයි ඒක ඒ ධර්මතාවය යටතේ කෙරෙන්න ඕනේ. ඒ නිසා ගොපල්ලා බලනවා වගේ යෝගාවචරයත් අසාටිතං සාටිතං හෝති කියනවා වගේ ඒ භාවනා ජීවිතයේදී හම්බෙන මේ ප්‍රධාන කෙලෙස් විතක්ක හෝ ඊට යටින් තියෙන ඒ පුංචි විතක්ක හෝ දැනගෙන කටයුතු කරනකොට එnde ende 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 අර හිතේ ඇතුලේ ගැඹුරේ ඇතුලාන්තයේ තියෙන ස්තර වලට තමයි බහි. බහින්න මා දකින්න ඒ වගේ බල බින්දෙනවා. ඒක දකින්න විතරමයි යොණ කරන්න මොනවක්වත් කරන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ සර්පය ටිකක් මේ හුඹ ඇතුලේ නේ කියලා දැනගත්තොත් අපි මේකට මම කියන්නේ නැහැ. මගේ කියන්නේ නැහැ. මගේ ආත්මික කියන්නේ නැහැ. ඒක දවසේ හැම වෙලාවෙදීම වගේ වෙනවා නම් පුළුවන් වෙලාවේ කරනවා නම් මට එnde මහා කුණු කන්දලයක් අවුව තියෙන තැනකට ඇදලා දැම්මා වගේ ඒක හැම දිරන්න පටන් ගන්නවා. විස බීජ නෙවෙයි වැය වෙන්න පටන් ගන්න ඊට පස්සේ කොම්පෝස්ට් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක එක ජීවිතයක් ඇතුළත කරනවා නම් තරුවත් chance සඳහන් කර තියෙනවා කල්ප කෝටි ගණනක් ගෙනාව කෙලස් තිබ්බත් අවුරුදු 7කින් දිරවන්න පුළුවන් කියලා. දක්ෂණන් දවස් 7න් පුළුවන් කියලා. අඛණ්ඩ සත්‍යය පවත්වන නම් දවස් 7න් පුළුවන් කියලා. බෝධිරාජ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා උදේ දැනගත්තොත් හැන්දෑ වෙනකොට ඒ කුණකොට දවා හරින්න පුළුවන් කියලා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට විතර මේ සාමාන්‍ය කාම භෝගයට මේක අදාළ වෙන්නේ නැහැ. මොකද එයා දන්නෙත් නැහැ මේකෙන් වෙන හානිය දන්නෙත් නැහැ. ඉන්නේ පරිබාහිරේ. නමුත් අභ්‍යන්තරගත වෙන්න විපස්සනා කරන්න මේක තේරෙන්න පටන් ගන්නකොට තේනවා අපිට මේ ඉතුරුලා තියෙන ජීවිතය ඉතුරු පුංචි කාලය ඇතුළත අපිට හම්බෙලා තියෙන මේ සීමිත ප්‍රභවයන් තුළ අපි කොච්චරක් අරපරිසම් කරන්න වෙනවද කියලා. හැම හුස්මක්ම අරපරිසම් කරන්න වෙනවා. හැම පියවරක්ම අරපරිසම් කරන්න වෙනවා. හැම ක්‍රියාවක්ම අරපරිසම් කරන්න වෙනවා. චින සම්පත්තියක් බවට පත් කර ගන්න වෙනවා. හරියට දක්ෂකම ඇති වුණාට පස්සේ තේරෙයි චින සම්පත්තියක් බවට පත් නොකිරීම දෙවැන්නේගේ වගකීමක් නෙමෙයි. චින සම්පත්තියක් බවට පත් කිරීමත් දෙවැන්නේගේ ආධාරයෙන් කරන්නත් බෑ. කාටවත් වලක් කරන්නත් බෑ. එಂಚපි පුළුවන් තරම් ඉක්මනට මේ වැඩේ පටන් අරගත්තොත් අපිට ක්‍රමයෙන් ඒ පරිචය ඒ දක්ෂකම ඇති වෙයි. අන්න එවැනි දක්ෂකමක් සඳහා අද මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සීල දිනාටම සැනසීම මුදා වේවා කියලා ප්‍රාර්ථනා. පැයකමාරට ආසන කාලයක් අපි ධර්ම දේශනාව සඳහා අරගෙන තිනවා. ඉතින් මේ સમાප්ත කිරීම අවස්ථාවේදී මම මතක් කරනවා වෙන කිව යුතු කළ යුතු යමක් තියෙනවා නම් අපි ඒකට ඇහුම්කන් දෙමු ප්‍රශ්න වශයෙන් හෝ ප්‍රකාශන වශයෙන් නැත්නම් අපි පේනපෙන කාටත් පින්පැවණීමේ ඥාතීන් සිහිපත් කර ගැනීමෙන් සහ අප අපගේ ප්‍රාර්ථනා සිහිපත් කිරීමෙන් දවසේ දේශනා වාරයේ સમાප්ත කරමු කියලා. දැන් මම හිතන්නේ මතු කරන්න ප්‍රශ්න නැහැ. එකෙනි ශාපි එත්තවතා ජාති ගාථා සජ්ජායනා කිරීමේ අනුමෝදනා චීර්තයෙන් පින්පැමිණ වීමේ අපේ දේශනා වාරයේ ධර්ම දේශනා වාරයේ මෙතනින් સમાප්ත කරමු. එත්තවතා චගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. තාචංගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. හෙත්තාවතාචංගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු